Honorable Dr. Sarath Veerasekara, you have 11 minutes. Order please. Honorable Hesha Vitanagi to the chair.
Karu, Sabhavatamani, Police Bar, MT Hattieta, Vipakshi Singhine, and Yojana Pilibandava, Adas Dakwimat Labim Gena, Satatuhenwa. මේ යෝජනාව තියෙනවා පාසක ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු නොවන බව පේනවා. ඒ වගේම ඒ වෙනුවෙන් හඬ නගන පුද්ගලයන් නිහඬ කරන්නටද රජය කටයුතු කරනවා කියලා. ඉතින් මේ පළමුදව කියනවා නම් ගරු සභාපතිතුමනි වින්දිතයන්ට සාධාරණ ඉටු කරනවා නම් එදා පල්ලිවලට යාඥා කරන්නට ආපු ඒ අහිංසක කතෝලික බැතිමතුන් ඒ වගේම හෝටල්වල සිටි කාටවත් වරදක් නැති දේශීය සහ විදේශික අය වින්දිතයන් උනේ ඇයි? ඒගොල්ල වින්දිතයන් උනේ සහරාන්ගේ නායකත්වයෙන් මරාගෙන මැරෙන ත්‍රස්සීන් මේ ප්‍රහාරය එල්ල කරපු නිසා. එතකොට මේ ප්‍රහාරය එල්ල කළේ ඇයි? ප්‍රහාරය සිදු වුණේ ඇයි? ප්‍රහාරය සිදු වුණේ රාජ්‍ය බුද්ධි අංශය සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා ලිඛිතව දන්වා සිටියේදීත් මුස්ලිම් ඡන්දවලට සුළු ඡන්දවලට ඉන් බලපෑමක් ඇති වෙයි කියලා හිතලා ඒ දේ කළේ නැහැ. ඒ වගේම ඊට ඉස්සෙල්ලා සිද්ධීන් අටක්ම වුණා ගරු සභාපතිතුමනි. මේ තමයි සාරාන්ගේ මල්ලි රිල්වාන් පුපුරන දවසේ අත්දැක බලන්න කියලා තුවාල වෙනවා. ඊට මාස තුනකට පස්සේ වවුනිටිව් වල පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා අපි පැහැරගෙන යනවා. ඊට පස්සේ මාසකට පස්සේ මාවනැල්ලේ බුදු පිළිම කඩනවා. ඊට පස්සේ තව මාසයකට පස්සේ වනාතිමිල්ලේ විශාල පුපුරන දබ්බේ තොගයක් ඩිටනර 100ක් විතර අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ මාස දෙකකට පස්සේ තස්ලිම් කියන ඔත්තු දුන්න තරුණයාට වෙඩි තියනවා. වෙඩි තියලා බරපතල තුවාල සිදු කරනවා. ඊටත් මාසයකට පස්සේ යතුරු පැදියක් පෙරහුරුව රිහර්සල් එක සඳහා පුපුරව හරිනවා. ඊට පස්සේ දවස් 5කට පස්සේ තමයි මේ පාසක පාරේ සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙච්චර අනතුරු ඇඟිවීම් තිබේදීත් මේ අතුරුතුර සහරාංව අතන උඩ ගන්න කියා තිබීදීත් කිසිවක්ම කළේ නැහැ. එහෙමනම් මේ රජය වින්දිතයන්ට සාධාරණ ඉටු කරනවා කියලා ඇත්ත වශයෙන් මේ අහිංසකයන් වින්දිතයන් බවට පත් කළ වගකීම් යුතු පුද්ගලයන් අද වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න කියලා පැවසීම ඇත්ත වශයෙන්ම හාස්‍යයට කරුණක්. නමුත් මේ රජය වින්දිතයන්ට සාධාරණ ඉටු කරනවා. ඇත්ත වශයෙන්ම නැතුවන ජීවිත අපිට දෙන්නට බෑ. නමුත් තුවාල වුණ අයට ප්‍රතිකාර කිරීම වන්දි ගෙවීම දැන්ටමත් අපි කරලා ඉවරයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉල්ලීම් තිබෙනවා නම් ඒ පිළිබඳවත් අපිට සාධාරණව සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රහාරය එල්ල කළ අය නීතියේ දැහැනට හසු කිරීම අපේ වගකීමක්. එයින් අපේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා. ඒ උපරිම වශයෙන් අපි කරනවා. 2009 නොවැම්බර් 10ට පෙර පසුගිය රජයේ කාලයේ ප්‍රහාරය සිදුවෙලා මාස 7කට පසුවත් රැඳිබුන් නියෝග මත කිසිම සැත්කරුවෙක් රඳවා තිබුණේ නැහැ. අත්අඩංගුවට පිරිසක් අරන් තිබ්බා. නමුත් මේ රජය ජනාධිපති බලයට ආවට පස්සේ අපි අමතර විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තවත් සංඛ්‍යාවක් රැඳිබුන් නියෝග මත රඳවා ගත්ත. අද වෙන විට 74ක් රක්ෂිත බන්ධනාගාරයේ සිටිනවා. 27ක් රැඳිබුන් නියෝග මත සිටිනවා. ප්‍රහාසුකු පාස්කු ප්‍රහාරයේ දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත්ත අයගෙන් 165 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තේ මේ ජනාධිපතිවරයෙන් පසුව කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. අද වින්දිතයන්ට සාධාරණ ඉටු කරන්න කියලා ඉල්ලන ඔබතුමන්ලාගේ රජය ප්‍රහාරය සිදුවෙලා මාත 7ක් යනකම් ඒ පිළිබඳව විමර්ශනය කිසිදු ක්‍රමවත් පිළිවෙලකට සිදු කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් සාධනීය පියවර රසක් අපි ගත්තේ මේ රජය ප්‍රහාරයට විවිධාකාරයෙන් සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සියලුම බුද්ධි අංශය විමර්ශනය කරන ආයතනයන්ට නීතිය බලාත්මක කරන ආයතනයන්ට වගකීම් සහිතව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය සියලු පියවර මේ රජය ගෙන තිනවා. විදේශීය බුද්ධි ආරක්ෂක සේවා සම්බන්ධයෙන් සම්බන්ධතාවයෙන් 2019 නොවැම්බර් මාසින් පසු අන්තවාදීට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වී සිටි විදේශීය අත්අඩංගුවට 50 දෙනෙක් මේ රට ගෙනීමට අපි කටයුතු කර තිබෙනවා. අද වෙන විට චූදිතීන් 74කට එරෙහිව මහාධිකරණ 10ක නඩු පවරලා තිබෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් ගම්පහ එක නඩුවක් පවසල තියෙනවා. මහනුවර නඩු 2යි, කුරුණෑගල මහාධිකරණයේ නඩු 1යි, පුත්තලම මහාධිකරණයේ නඩු 4යි, කෑගල්ල 2යි, ගාල්ල 2යි, කල්මුනේ 1යි, මඩකරපුව 2යි, නූර්වැලේ 6යි. මේ අනුව මහාධිකරණ 10ක නඩු 24ක් චූදිතයෙන් 74 දෙනෙක් එරෙහිව ඇත්ත වශයෙන් නඩු පවල තියෙනවා. ඒ වගේම තමයි නෞෆර් මෞලවේ ඇතුළු 24 දෙනෙක්ට එරෙහිව කොළඹ චෝදනා 23270ක් කට නඩු පවරලා තියෙනවා. කෑගල්ලේ චෝදනා 20කට නඩු පවරලා තියෙනවා සහ පුත්තලමේ 14කට නඩු පවරලා තියෙනවා. මේ වගේ සස්වාදී අන්තවාදී ප්‍රහාර එල්ල වුණු අනෙත් රටවල් මෙසේ නඩු පවරන වසර 5 සිට වසර 20 දක්වා අරගෙන තියෙනවා. ඒ අනුව බලනකොට වසර දෙකමාරක් යන්නටත් මත්තෙන් මෙවැනි කෙටි කාලයේදී මේ වගේ විශාල නඩු ප්‍රමාණයක් දැන්ම ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයක් හැටියට තමයි අපි මේ අවස්ථාවේ සලකන්නේ. එසේනම් ඒ වගේම අන්තවාදී ත්‍රස්වාදී මතවාදී පෝෂණය කරන දේශීය සංවිධාන 11ක් සහ ජාත්‍යන්තර සංවිධාන 2ක් අපි අතිවිශේෂ ගැසට් මගින් තහනම් කර තිබෙනවා. ඒ වගේම අන්තවාදී ප්‍රහාර වලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 1968 අංක 45 ධර්ම එක්සත් ජාතීන්ගේ පනත යටතේ අසාධු ලේඛනගත බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ෆෙඩරල් උසාවි විසින් මේ ප්‍රහාරයේ ප්‍රධාන චූද්‍යම් වශයෙන් සිටි නෞෆර් මල්ලුවි, මොහමඩ් රිස්කාන්, මොහමඩ් මිල්හාන්ට විරුද්ධව ඒ රටේ නඩු පවරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපිය සහාය නීතිපතිතුමා විසින් දෙනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ වෙමින් මෙරට අන්තවාදී ව්‍යාප්තියට කටයුතු කළ ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකින් 3 දෙනෙක්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඔවුන්ගේ මෙරට දේපළ රාජසන්තකරණ අපි පියවරගෙන තියෙනවා. ඒ වගේම පාස්කුපහාරයෙන් සමග සම්බන්ධතා පැවැත් වූ මාලදිවින් ජාතික පුද්ගලයන් 4 දෙනෙක්ට විරුද්ධවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන තියෙනවා. ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ගේ සංවිධානවල සම්බන්ධ දේපළ මුදල් රාජසන්ත කිරීමටත් අපි පියවරගෙන තියෙනවා. ඒ වගේම දුරකථන ඇමතුම් 110,000කට වඩා විශ්ලේෂණය කරලා තිබෙනවා. ඒ නිසා පාස්කුපාරය සම්බන්ධව පරීක්ෂණ කටයුතු සම්බන්ධව රජය සහ පොලිසිය කටයුතු කළේ නැහැ, මන්දගාමී ස්වරූපයෙන් යන්නේ කියන චෝදනාව ඇත්ත වශයෙන්ම ඉතාම අසාධාරණයි. ඒ චෝදනාවේ පිළිකුලින් යුතුව අපි හෙලා දකිනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් හඬ නැගිල පුද්ගලයෝ නිහඬ කරන්නත් මේ රජය කටයුතු කරනවා කියන එකත් කියනවා. ඒකත් අසත්‍ය ප්‍රකාශයක්. කාට හරි මේ පාස්කුපාරය ගැන තොරතුරු තියෙනවා නම් ඔවුන් ආවකම එය කරනවා නම් ඔවුන්ගේ යුතුකම තමයි පොලිසියට දැනුම් දෙන එක. එළියේ මාධ්‍යයට ප්‍රකාශ කරනවා නම්, වැරදි කරුණු ඉදිරිපත් කරනවා නම් ඒක විමර්ශනයට බලපානමක් ඇති වෙනවා වගේම ජනතාව තුළත් අනිසි සැකයක් මතු වෙනවා. ඒ වගේම ඒ වගේ වෙලාවක ඔවුන්ව CID එකට ගෙන්නවලා ඒ පිළිබඳව විස්තර ගැනීම CID එක නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සතු කාර්යයක්. ඒ අය යම් පුද්ගලයන් ඉලක්ක කරගෙන චෝදනා කරනවා නම් ඒ භාෂණයේ නිදහස ඔවුන්ට තිබෙනවා වගේම ඒ ඉලක්ක කළ පුද්ගලයාටත් නිදහස තිබෙනවා CID එකට ඇවිත් තමා පිළිබඳව කළ ඒ අසත්‍ය ප්‍රකාශය ගැන විභාග කරන්න කියලා ඉල්ලන එක. එතකොට පොලිසියට ඒ පිළිබඳව විමර්ශනය කරන්න සිදු වෙනවා. ඒ වගේම ඔහුට ඒ සම්බන්ධයෙන් නීතිය සහාය පතන්නත් ඔහුට ඒ නිදහස තියෙනවා, අයිතිය තියෙනවා. පොලිසිය කරන්නේ ඒ ප්‍රකාශ කළ පුද්ගලයාගේ ප්‍රකාශ වලින් විමර්ශයට අදාළ වේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුව ගෙන්වා වැඩිදුර කරුණු ලබාගෙන ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව කරුණු ඉදිරිපත් කරනවා නීතිපතිට. ඒ නීතිපති තමයි පොලිසියට උපදෙස් දෙන්නේ අත්අඩංගුවටගෙන උසාවියට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් නීතිපතිගේ උපදෙස් පරිදි යමෙක් අත්අඩංගුවට ගත්තාම උසාවියට ඉදිරිපත් කළාම එය පැහැර ගැනීමක් සහ එය බලහත්කාරකමක් කියලා කවුරුත් කියනවා නම් එක්කෝ යා නීතිය ගැන එහෙම නැත්නම් මේ ක්‍රියාදැම්ම ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්, එහෙම නැත්නම් බොරුවට රජයට මඩ ගහන කෙනෙක්. එහෙමනම් මේ වගේ මේ නිසා මේ පාස්කු පහරේ වගේ බරපතල කාරණයක් ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නම් වගකීමක් ඇතිව සාක්ෂි ඇතුව එවන් ප්‍රකාශ කරන මෙන් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මේ මහමලුකරුවෙක් ගැන කතා කළා. ඇත්ත වශයෙන්ම අපිට තියෙන සාක්ෂි අනුව අපි හිතන්නේ ඒ මහමලුකරුව වෙන කවුරුත් නෙමෙයි, ඒ නෞෆර් මෞලුව කියලා. ඒ මන්ද නෞෆර් 1997 දී කටාර් රාජ්‍යයට ගොස් අන්තවාදයට නැඹුරු වුණා. 2006 දී
ලංකාවට විනාඩි දෙක කාලයක් තියෙනවා.
කාතංගුඩින්දී වහප්වාදයේ පතුරවන දාරුල් අදර් සංවිධානය ආරම්භ කළා. 2008 දී නැවත කටාර් ගොස් අරාබි ඉංග්‍රීසි භාෂා පරිවිත්‍යක ලෙස කටයුතු කළා. ඊට පස්සේ කටාරේ ශ්‍රී ලංකින් සදා අන්තවාදී දේශනා පැවැත්වුවා. තමාගේ බිරිඳගේ සහෝදරීගේ දියණිය හිදායා සහරාන්ට විවාහ කරලා දුන්නා. ඊට පස්සේ 2014 පසු ලංකාවේ ISIS ශාඛාව භාරව කටයුතු කළා. 2016 දී සහරාන්ව ඉස්ලාම් රාජ්‍යයක් වෙත පෝෂණය කළා. සහරාන් වටාටී මෞලිකවරුන් මතවාදීව මෙහෙයවුවා. ඊට පස්සේ සහරාන් ලවා ඔහුගේ සහෝදරයා වන රිල්වාන් ෂායිනින් සමග සමාධි ශාලා හරහා පිරිස් රැස්කර ඉස්ලාම් රාජ්‍යයක් කරහා අභිප්‍රේරණය කළා. ඊට පස්සේ නව්වසා සහරන් පරිගණකවල මතවාදී ආක්‍රමණයන් අනාවරණය වුණා. ඊට පස්සේ ජනාධිපති කොමිසමේ ISIS මතවාදී පළමුව මුහුණුපතේ පතකලේ පළකලේ ඔහු කියලා සඳහන් වෙලා තියෙනවා. ඔහුගේ කාර්යභාරය සහ භූමිකාව න්‍යායාචාර්යවරයෙකුගේ කාර්යයට සමීපයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි හාදියාගේ සහෝදරයා කියන්නේ හාදියා එහෙනම් සහරන්ගේ බිරිඳ කියන්නේ මේ සියල්ල පසුපස හිටියේ නව්වර් කියලා. ඉතින් සහරාන්ගේ ප්‍රහාරයට මේ අපි මේ කරන්නේ IS අරුමුණ සහ කැලිෆේට් වෙනුවෙන් ජීවිත පූජා කරනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල ප්‍රාන්ත නඩු විභාගය කියනවා සෙකන්ඩ් එමී හැටියට. ඒක නිසා මේ කරුණු මත තමයි අත වශයෙන්ම අපි නව්වර් මවුලුවේ කියන කෙනා මහමලු කියන්නේ. මීට අමතරව මහමලු කොළුවෙක් ගැන දන්නවා නම් කරුණාකරලා අපිට කියන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. Thank you.
බොහොම ස්තුතියි ගරු එමතුමා. ඊළඟට ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලය තුන ඔව් ගරු හෙක්ටප් වයි මන්තුමා
ඔබතුමා ඉන්න නිසා ගරු එමතුමනේ ඔබතුමා කිව්වා මේ
ඔබතුමා කැමතිනම්
අධිකරණයේ පවතින නඩු රාශියක් ගැන පාස්කු පහරේ දැන් මීට පෙර නඩුවක් පැවතුනා හිටපු පොලිස්පතිතුමාට සහ ආරක්ෂක ලේකම්තුමාට.
හරි.
එතකොට ඒ අධිචෝදන 855ක් එතකොට එතන නිදොස් කර නිදහස් වුණා. එතකොට මම අහන්නේ ඉදිරි දාන නඩු ටිකත් ඒ විදිහට නිදොස් කර නිදහස් වෙනවද? එහෙම නැතිනම් ඇයි මේක නිදොස් කර නිදහස් වුණේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? එතුමා ඉතින් අමාත්‍යවරයා හැටියට ඉන්න නිසා වෙන පිට දිහනවට වඩා පාර්ලිමේන්තු වහනේක හොඳයිනේ.
අපේ මූලාසනය ඔබ වන අපේ ගරු මන්ත්‍රීතුමනි, අපේ මහජන ආරක්ෂක අමතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මම හිතන්නේ පහුගිය සතියේ රතු ඉර වැඩසටහනකදී ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් මගේ නම සඳහන් කරලා තිබ්බා. මම ඒකට උත්තර දෙන්න ඕන. අපිට කිව්වා අපේ කාලේ අපිට මේ සම්බන්ධව සහරාන් සම්බන්ධව රාජ්‍ය බුද්ධිආංශය අපිට තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඔව්. අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒකේ ප්‍රශ්නේ මට වෙලා තියෙනවා. මම හිටපු ඇමති කාලේ 2018 මාර්තු මාසයේ ඉඳලා 10 ඔක්තෝබර් මාස වෙනකන් මට රාජ්‍ය බුද්ධ්‍යාංශයෙන් පහක් කියවලා තියෙනවා. මේ තියෙනවා පහම වාර්තා පහම. මේ වාර්තා පහේ කියලා නැහැ කොහෙවත් කියලා නැහැ මෙයා ත්‍රස්තවාදී ක්‍රියාවලට මේ පහර දීමකට ලක් වෙනවා කියලා. මේකේ තියෙන අන්තිමට UP එකේ තියෙනවා 5:19 5:19 මම දැන් හැමදාම මේ කියනවා තමුන්ට ආසල. මේකේ මොනවද තියෙන්නේ? කාත්තංකුඩි ප්‍රදේශයේ ජාතික තවුබික් ජමාත් සංවිධානයේ පිරිසක් විසින් ඉස්තිහාද් අන්රූල්ස ජමාත් සංවිධානයේ පිරිසකට පහර දීමල සිද්ධියට අදාළව මම දැන් තමුන්ට ආසේ හිටියානම් හොඳයි විරසේකර මහත්තයෝ. මේ පල්ලි දෙකක් අතර කතාව මේ පහේම කියන්නේ. මම වගේ මං කන ගැටු වෙනවා. මේ 6 මාසේ 5 මාසේ 19 ඉඳලා 10 මාසේ 25 වෙනිදා වෙනකන් බුද්ධිආංශේ එකක්වත් මට ඉවලා නැහැ වාර්තා. මම ඇමති. මට මතකයි මම පාස්කු කොමිසමේ සාකි දෙන්න ගිය වෙලාවේ පාස්කු කොමිසමේ නඩුකාරයෝ මගෙන් ඇහුවා. දොළහක් නිකුත් කරලා තියෙනවා රහස්‍ය වාර්තා. මොකද ඇමති විදියට මට පහයි. මම දන්නේ නැහැ මට හංගන්නේ මොකද්ද කියලා ඒකුල. ඒ විතරක් නෙමෙයි අපි එදා මට මේ වාර්තාව ආවා විතරයි මේ සම්බන්ධව එදා TID එකට අපි පැවරුවා. මේ ගැන වහාම පරීක්ෂණයක් කළා. ඒ වෙනකොට පරීක්ෂණ කරලා තිබ්බේ TID එක කරන් තියෙනවා කාබ මඩකල්ප උසාවියෙන් සහරාන් අතරංගුවට ගන්න 7 මාසේ 9 වරෙන්තුවක් කරන් තියෙනවා. විවෘත වරෙන්තුව. ඒ විවෘත වරෙන්තුවට ගිහිල්ලා තියෙනවා. මහානේ තමුණ්ඩ ආශ්‍රලාගෙන් මොකද අන්තිමට කරේ? මේකේ පරීක්ෂණ ඔක්කොම කරේ TID එකේ. TID එකේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහත්මයා. නාලක සිල්වා මහත්මයා මේවා කරගෙන යද්දී නාලක සිල්වා මහත්මයාට චෝදනාවක් ආවා. නාමල් කුමාර කියන පුජ්‍යලයේ එතුමා යම් කාරණයක් කියන්න ගියා. මොකද්ද? හිටපු ජනාධිපති වේකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මරන්න යනවා කියලා නාලක සිල්වා කිව්වා කියලා. ඒ නාමල් කුමාර නාටකයක් හැදුවා. අපි දැක්කා ටෙලිවිෂන් වල මේක දිගටම ගියා. අන්තිමට වුණාද කරේ මේ පරීක්ෂණ කරපු නාලක සිල්වාව අත්අඩංගුවට ගත්තා. DIG නාලක සිල්වා. මහනුවර දැන් මොකද මේ පරීක්ෂණයට උනේ? හිටපු ජනාධිපති ඉන්න ජනාධිපති දෙන්නම මරන්න ගියා නා. මේක බරපතල කාරණයක්. දැන් මේ පරීක්ෂණ මොකුත් නැහැ. නාලක සිල්වා එතනින් අයින් කරපු විතරයි කරේ. ඊට පස්සේ මොනවාද කරේ? නාලක සිල්වා අත්අඩංගුවට අරන් මේ පරීක්ෂණ කටයුතුමත් යට ගහන කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි. අපි අහනවා මේකේ කවුද වැරදිකාරය? මේකේ 2019 අප්‍රේල් 4 වෙනිදා ඉන්දියන් රහස් සොත්තු සේවයෙන් එවලා තියෙනවා මෙම් පාරදීමක් ගැන. අප්‍රේල් මාසෙ 20 වෙනිදාත් එවලා තියෙනවා. අප්‍රේල් මාසෙ 21 වෙනිදා උදේ 6ටත් එවලා තියෙනවා. අපි අහනවා රාජ්‍ය බුන්දි අංශයේ මේ සම්බන්ධව මොනවද කටයුතු කරේ? මේක හොඳට කියලා තියෙනවා. මේක හොඳට කියලා තියෙනවා පූජිත ජයසුන්දර මහත්මයාගේත් හේමසිරි ෆනෑඩු මහත්මයාගේත් නඩුවේ තීන්දුව දෙනකොට නඩුකාරුණාංශලා කියලා තියෙනවා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් රජයේ වගකීම් තනතුරු දරූ දේශපාලන අධිකාරියට වගකීම් පරිමත් තිබුණත් රාජ්‍ය නිලධාරීන් විත ඒ වගකීම් පටලවත් තිබීම සාධාරණ නොවේ. වගකීම පහර ඇරැත්තේ එවකට රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධාන ලෙස කටයුතු කර පැමිණිල්ලේ සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන බව අධිකරණයට පෙනේ කියලා. එයාද රජයේ සාක්ෂිකාරය. එයාට තමයි මේ සියල්ල තොරතුරු ඇවිල්ලා තියෙන්නේ. ඒ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. නම් වෙනදා තිබිලා තියෙනවා සිකියුරිටි කවුන්සිල් එකේ මීටින් එක. මේ ගැන කිසි දෙයක් මතක් කරලා නැහැ. දැන් එයාව රජයේ සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අහනවා ආරක්ෂක මණ්ඩලයේ කිසි දෙයක් කියලාත් නැහැ. ඒ වගේම පාස්කු ඉරිදා පරීක්ෂණය කරා CID එකේ විශාල පිරිසක්. ඒ සියල්ල මේ ආණ්ඩුව ආපු ගමන් අතෑරි අයින් කරා. කිංස්බර් පරීක්ෂාව කරේ ASP කලණසිරි කියන CID එකේ හිටපු හොඳම නිලධාරියෙක් යටතේ. ඒ නිලධාරියා මේ ආණ්ඩුව ආපු ගමන් අයින් කරා. කොච්චිකඩේ පල්ලියේ කරේ ASP තිසේරා මේ ආණ්ඩුව ආපු ගමන් එයාව අයින් කරා. කටුවාපිටියේ පල්ලියේ කරේ SP ජයසිංහ බොහොම දක්ෂ නිලධාරියෙක්. ශැංග්‍රිලාගේ SP ලොකු හෙට්ටි. සිනමන් ග්‍රෑන්ඩ් එකේ නුවන් අසංක SP. විදේශීය අංශයේ SP රංජිත් වෙදසිංහ. තාක්ෂණික අංශයේ WSP දර්ශිකා කුමාර්. මොනවාද කරේ මේ 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 නිලධාරීන් මාරු කරලා පිටේව්වා. 3-4 සැරයක් මේකේ මාරු කරා. ඒ විතරක් නෙමෙයි තමුන්නාසලා කොච්චර මේවා නොමග යවන්න කටයුතු කරාද කියතොත් මේ අවුරුදු දෙකට CID අධ්‍යක්ෂවරු 5 දෙනෙක්. කවුද අධ්‍යක්ෂවරු 5 දෙනා? CID ගේ අධ්‍යක්ෂවරු SSP SP තිලකරත්න, SSP නිශාන්ත සොයිසා, SSP ප්‍රසන්න අල්විස්, SSP රොහාන් ප්‍රේමරත්න, දැන් ඉන්නවා SSP කාවින්ද පියසේ. DIG ලා 3 දෙනෙක් CID එකේ. නුවන් වෙදසිංහ, ප්‍රසාද් රණසිංහ, තිලකරත්. මහනුව මේ පරීක්ෂණ කටයුතු කොහොමද ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මේවා කරන්න කියලා? මේගොල්ල තමන්ට ඕන මිනිස්සයා තමන්ට ඕන ආකාරයට පරීක්ෂණ කටයුතු මෙහෙවනකම් SSPO මාරු කරා, අධ්‍යක්ෂව මාරු කරා. අපි අහන්නේ තමුන්නාන්සලාගෙන්. අපි දැන් කතා කරපු අපේ මහජන ආරක්ෂක ඇමතිතුමා 2021 11 වෙනි මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුවේ කියනවා ශානි අබේසේකර මේකට වග කියන්න ඕන. ශානි අබේසේකර කියන්නේ මේ රටේ හිටපු හොඳම රහස් පරීක්ෂක නිලධාරියෙක්. ඇමරිකාවේ FIB ආයතන විතරක් එතුමාට පුහුණුවීම් පාඨමාලා 3කට ආරාධනය කරලා තියෙනවා. ඒගොල්ලෝ හොයාගන්න ස්කොට්ලන්ඩ් යාඩ් එකේ. ඒ වගේම මේ ශානි අබේසේකර කියන අධ්‍යක්ෂකවරයා මේ රටේ පහුගිය අවුරුදු 15 ඇතුළත විශාල අපරාධ 87ක් පරීක්ෂා කරලා තියෙනවා. සරත් ෆොන්සේකා මහත්මයාගේ බෝම්බේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ බෝම්බේ, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පිත්තල හන්දියේ දිගා බෝම්බ පාරේ, මහින්ද රාජපක්ෂ මහත්මයාට කතරගම විශ්‍රාම ශාලාවක මරාගෙන මැරෙන කබාය, රේගු අධිකාරි සුජිත් පෙරේරා, රෝයල් පාක් එකේ මිනිමරු, මේ සියල්ල කරපු දහස් බොහොම දක්ෂ රහස් පරීක්ෂක නිලධාරියෙක්. අද තමුන්නාන්සලාගේ ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතුව මේ 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 ශානි අබේසේකර ගැන තමුන්නාසෙලාද ඇඟිල්ල දික් කරනවා. මේ ශානි අබේසේකර මහත්මයා මේ පරීක්ෂණ කරගෙන යද්දී එතුමා දැන් මූලික අයිතිවාසිකම පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා උසාවියට. ඒකෙදී එතුමා කියනවා මොකද මේකේ කතාව කොහොමද? සරත් වීරසේකර මහත්මයා 11/2021 නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී කතා කරනවා මේකට වග කියන්න ඕන මේගොල්ලන්ගේ අපරීක්ෂාකාරීකම නිසා තමයි මේ බෝම්බ ගැහුවේ කියලා. ඊට පස්සේ දවස් සුමාන දෙකකට පස්සේ සරත් වීරසේකර මහත්මයාගේ ලේකම්ට එනවා නිර්නාමික පෙස්සමක්. මොකද නිර්නාමික පෙස්සම? නිර්නාමික පෙස්සමක් එනවා ශානි අබේසේකර මහත්මයාට විරුද්ධව. ඊට පස්සේ ශානි අබේසේකර මහත්මයාගේ මේක පරීක්ෂා කරන්න කියලා පොලිස්පති දවස් දෙකක් ඇතුළත යවනවා CID එකට. කවුද මේ පරීක්ෂණේ බාර දෙන්නේ? මේ පරීක්ෂණේ බාර දෙන්නේ WCI නිරෝෂණි හේවාපතින. කවුද මේ නිරෝෂණි හේවාපතින්? 2018 අල්ලස්සා දූෂණ පැමිණිල්ලක් සම්බන්ධව ශානි අබේසේකර මහත්මයා මේ නිලධාරණිය සම්බන්ධව පැමිණිලි කරනවා අල්ලස්සා දූෂණ කොමිසමට. මෙයා පැමිණිලි කරපු එක්කෙනා ගෙන්නගෙන යාට දෙනවා පරීක්ෂණේ බාර දෙනවා ශානි අබේසේකර විරුද්ධ පරීක්ෂණේ. බලන්න කොච්චර මේ දක්ෂ නිලධාරියෙක්ව බොරුවට අල්ලන්න කොච්චර මේ අය කටයුතු කරනවද? මේකේ තියෙනවා ශානි අබේසේකර මහත්මයා කියනවා දින 52 වවුනතී මුරපොලිහි පොලිස් නිලධාරීන් දෙන්නේ ඝාතනය කරනවා. මේ දෙන ඝාතනය කරයින් පස්සේ CID එක දැන් පරීක්ෂණ කරගෙන යනවා. මේ හමුදාවට දොස් කියන හමුදාවේ ඉන්නවා
විනාඩි 2ක කාලයක්.
හමුදා බුද්ධිංශේ
තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
හමුදා බුද්ධිංශේ බොහොම දක්ෂ නිලධාරීන් රට වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ වගේම මේකෙන් කියවෙන්නේ රටට ඕන විදිහට නෙමෙයි දේශපාලඥින්ට ඕන විදිහට වැඩ කරන නිලධාරීන් ඉන්නවා. හමුදා බුද්ධිංශෙන් වාර්තා හතරක් එවනවා 2018 දෙසැම්බර් 5 8 14 2019 ජනවාරි 3. මේක LTT එක තමයි කරේ කියලා. මේක LTT එක තමයි කරේ කියලා. මොකද්ද මේකෙන් කරන්නේ? පරීක්ෂණ නොමග යවන්නේ. පස්සේ අහුවෙනවා පාස්කු ප්‍රවාහරේ තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීකුණ ගෆූර් මාමා කියනවා නෑ මේක සහරාන්ගේ මෙහෙයවීම කරන්නේ. අනිත් ගෆූර් මාමගේ තොරතුරු අනුව අර නිලධාරීන් දෙන්නගේ රිවෝල්වර් දෙකත් අත්තරංගුවට ගන්නවා. T56 රයිෆල් එකක් ගන්න. ඒ දෙන්නව මරපු. මහානේ තමුන්නාන්සේලාගේ මේක නොමග යවන්න කටයුතු කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකතුමා කියනවලු යහ පැත්තේ තියෙනවා ජැකට් එකක් අර වවුනතිය නිලධාරී දෙන්න මරපු මේ ජැකට් එක පරීක්ෂා කරන්න කියලා. ජැකට් එක පරීක්ෂා කරන්න යවන පොලිස් බල්ලෝ කිලෝමීටර් 3ක් එහා පැත්තේ ගිහිල්ලා LTTE හිටපු සමාජිකයෙක්ගේ ගෙදරට තමයි මේ බල්ල යන්නේ.
එයාගේ
නෝන පිළිගන්නවා. මේ කරලා තියෙන්නේ මේ මෙයාගේ ජැකට් එක තමයි කියලා. ඇයි මේ සියලු තොරතුරු යන්නේ මේක LTTE එකෙන් කරා කියන්නේ? මොකද අන්තිමට ඔප්පු වුණා සහරාන්ගේ ගෆූර් මාමා ගත්තයින් පස්සේ මේ කරේ සහරාන්ගේ කට්ටියට. ඇයි මේ විදිහට කටයුතු කරන්නේ? ඒ විතරක් නෙමෙයි ශානි අබේසේකර කියන්නේ මේක විමර්ශන කටයුතු කරද්දී දිගෙන් දිගටම බාධාවා. ඒකේ පැහැදිලිව තියෙනවා ශානි අබේසේකරගේ නඩුවේ ඇමරිකාවේ FBI ආයතනය විසින් සහරාන් සමග නිතර සංනිවේදනය කරන පුජ්‍යලියක පිළිබඳ ලබා දුන් තොරතුරු ඔස්සේ CID නිලධාරී කටයුතු කිරීමේදී එම තැනැත්තා රාජ්‍ය බුද්ධිංශයේ ක්‍රියාන්විතයේ කොටසක් බව හමුදා බුද්ධිංශයේ වෙකට සිටි අධ්‍යක්ෂ චූලා කොඩුතුවක් විසින් එම පුජ්‍යලයා CID එකේ රඳවාගෙන වැඩිදුර විමර්ශනය කිරීම වළක්වා ඇත. අපි අහනවා සහරාන් එක්ක දුරකථනයෙන් කතා කරපු එක්කෙනෙක්ගෙන් CID එක පරීක්ෂා කරද්දී හමුදා බුද්ධිංශයෙන් මෙයා වැරයි යනවා. පරීක්ෂණ මඩකාව කඩාකප්පල් කළා. ඒ විතරක් නෙමෙයි පොඩි සහරාන් කියන පුජ්‍යලයා සහරාන්ගේ ගෝලේ සීදිය විසින් අතරංගුවට ප්‍රශ්න කිරීමේදී. පොඩි සහරාන් අය සොනික් සොනික් යන පුද්ගලයෙක් සමග සංනිවේදනය කොට ඇති බව හෙළිදරව් වූ බවත් සීයිඩියම සොනික් සොනික් යනගේ සිම්කාඩ්පත් සොයාගත් බවත් සිම්කාඩ්පත හරහා විමර්ශනය කිරීමේදී එම සිම්කාඩ්පත පාවිච්චි කර ඇත්තේ රාජ්‍ය බුද්ධිය සේවයට සම්බන්ධ බණ්ඩාර නැමැති උපපොලිස් පරීක්ෂක බවත් එම උපපොලිස් පරීක්ෂකවරයා සීයිඩියට ප්‍රශ්න කිරීමේදී රාජ්‍ය බුද්ධියංශයේ නිලධාරී පැමිණ එයාව ආපහු අරන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ශානි අබේසේකර මේ කටයුතු කරද්දී දිගින් දිගටම බාධා කරලා තියෙනවා. අද ශානි අබේසේකර පිට පටවන්න යනවා මේ. මම දන්නේ නැහැ මෙහෙම යද්දී තමුන්නාන්සලා මේක බලනවා අපේ කාලේ වෙච්ච රද්දක්ද කියලා. නෑ අපේ කාලේ නෙවෙයි ඒ කාලේ මේකේ හිටියේ ආරක්ෂක ඇමතිත් නීති හා සාම ඇමතිත් තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඇයි තමුන්නාන්සලා අපේ දිහට දික් කරන්නේ? මම අහන්නේ මෙච්චර එකක් වුණා නම් ඇයි එතුමා තමුන්නාන්සලා පැත්තට ගත්තේ? අපි අහනවා තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ බුද්ධියංශ තමුන්නාන්සලාගේ පොලිසියද මේ කලුතෙන් ගොතන්න යනවා. අපි කියනවා පොලිසිය නිලධාරීන්ට කරුණා කරලා මේ පරීක්ෂණ නොමග යවන්න නැතුව නියම විත්තිකාරයෝ නියම වැරදිකාරයෝ අල්ලන්න නැතිනම් අපිට සිද්ධ වෙනවා අපේ ආණ්ඩුවක් යටතේ නැවත පරීක්ෂණ කළා මේ රටේ නීතියට මේ රටේ සාධාරණත්වයට මේ තියෙන වැඩපිළිවෙල මේ මිනිමරුවන් අල්ලන වැඩපිළිවෙල වෙනත් අතකට වැරදි විදිහට ගින්නවනම් පරීක්ෂණයක් කළා ඒකට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පූජිත ජයසුන්දර මහත්මයාගේ සහ හේමසිරි ෆනෑන්ඩු මහත්මයාගේ නඩුවේදී සා විනිශ්චයකාරවරු කියනවා චූදිදීන්ට එරෙහිව අපරාධ චෝදනා ගරු කරන විට පැමිණිල්ලේ නීතිපතිවරයාගේ නීතිඥ මීට වඩා වගකීමෙන් කටයුතු කළ අතර පාස්කු ප්‍රහාර වැනි ඉතා සංවේදී කරුණකදී හුදෙක් නඩු පැවරියකින් ඔබට ගොස් වගකීමෙන් කටයුතු කළුව තිබිණි. ඒ කියන්නේ අද නීතියයි ඔක්කොම අල්ලගෙන මේක වෙන පැත්තකට ගන්න යනවා. අපි කියනවා මේකෙන් නියම වැරදිකාරයෝ කුමන්ත්‍රණකාරයෝ චූදිතයෝ එලි කරන්න කියලා අපි කියනවා. ශානිලා වගේ අය අල්ලගන්න එපා. ශානි අබේසේකරට අවශ්‍ය පරීක්ෂාව අවශ්‍ය ආරක්ෂාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ශානි අබේසේකරගේ ජීවිතයට මොකක් හරි වුණොත් තමුන්නාසර මේ ආණ්ඩුවේ වගකීම බාර ගන්න ඕන කියලා අපි තමුන්නාසර ප්‍රකාශ කරනවා.
සුදී ගල්මන්තුමා, මේ ඊළඟට කතාවට පෙර වැඩිපුර ගෙවුණු කාලේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කළමනාකරණය කළ දෙන්න කියලා ඉල්ලනවා විපක්ෂයේ කතිකයන්ගෙන්. ඊළඟ අවස්ථාව ගරු කංචන විජේසේකර ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලය.
සුදී ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. එතුමාගේ කතාව ආරම්භ කරන මොහොතේ කිව්වා එතුමා නීතිය හා සාමය අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ එතුමාට රාජ්‍ය බුද්ධියංශෙන් තොරතුරු ඉදිරිපත් කරපු ලේඛන පහක් ඉදිරිපත් වුණා කියලා. ඒ ලේඛන පහේ ඔබතුමා සභාවට ඒ ලේඛනයේ මුල් ඡේද කියෙව්වා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඔබතුමාගේ අතේ ලිපිය තියෙන නිසා 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා ඔබතුමාට ලැබිච්ච අවසාන ලිපියේ අවසාන ඡේදෙත් මේ සභාවට කියවන්න කියලා. මොකද ඔබතුමා කිව්වේ මේ පල්ලි දෙකක් අතර තිබිච්ච සිද්ධියක්, මේකේ අන්තවාදීන් එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරලා තිබුණ නැහැ කියලා සමහ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා අතේ තියෙන ලිපියේ අවසාන ඡේදෙ කියවන්න 2000 නෑ, ඔබතුමා තියෙන හින්දා කියන්න, මගේ වෙලාව දෙන්න ඔබතුමාට කියවන්න නෑ. ඔබතුමා අතේ තියෙන හින්දා විශ්වාසයිනේ, ඔබතුමාට වැඩිය විශ්වාසයි නැති. ඔබතුමා අතේ තියෙන ලිපිය මං කියවන්න කියලා කියන්නේ නෑ. ඔබතුමා මුලාව යවන්න මේ සභාව පාවිච්චි කරන්න එපා. ඉතාමත්ම ගරු කරන මන්ත්‍රීවරයෙක් හැරෙන්න මම ඉල්ලන්නේ ඔබතුමා මේ සභාව මුලාව කරන්නපත් කරන්න එපා. ඔබතුමා ලිපිය කියවන්න අවසාන ඡේදෙ මොකද්ද කියලා. එතන මේ රටේ ජනතාව දැනගනි ඔබතුමාට කිව්වේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැනද පල්ලි ගැනද කියලා. මගේ අතේ ලිපිය තියෙනවා. මම මගේ අතේ ලිපිය කියවන්නම්.
ඔබතුමා සහරාන්ව අත්අඩංගුවට ගන්න අපි මඩකල්ප උසාවියෙන්
සහරාන් ත්‍රස්තවාදී ක්‍රියාකර්මයක් ගැන කිව්වේ නැහැ කියලා ඔබතුමාට ඔබතුමා නීති ආසන්න
මාත්‍යවරයාගේ අවසාන තියෙන්නේ සමුන්නාසිර ඕන්න මම කියවන්න සමුන්නාස් පොඩ පොඩ පොඩකින්
අවසාන ඡේදය කියවන්න
මුස්ලිම් තරුණයින් පෙළඹීමේ අදහසින් මෙවැනි ප්‍රචාරණයක් සිදු කිරීමට
උඩින්ද පටන් ගන්න ඡේදේ මෙම අන්තවාද
ඕන දේශකයා කියවන්න වා කියවන්න
මම කියන්නද මම කියන්න ඔබතුමා කියවන්න කියද මම කියන්න හරි මම කියවන්නම් මං කියන්නම් මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වර්ෂයේ සිට IS සංවිධානයේ මතවාදය සාධාරණීකරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරණයක් සිදු කිරීමත් 2017 3/10 දින කාන්තංකුඩි ප්‍රදේශයේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක් විසින් ඉස්ලාම් අග්ලුත් සුල් වාද් ජමාත් සංවිධානයේ පිරිසකට පහර දීමේ සිද්ධිය අදාළව අධිකරණයේ මගහැරින් සංවිධානය සිටින යම් කලහකාරී ක්‍රියාවන් සඳහා මුස්ලිම් තරුණයන් පෙළවීමේ අදහසින් මෙවැනි ප්‍රචාරණයක් සිදු කිරීමත් සැලකිලටගෙන මොහු පොලිසියේ විශේෂ අංශයක් කරා අත්අඩංගුවටගෙන සමාජගත කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය වේ. ගෞරව මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, දැන් මෙතුමාගේ කතාවේදී මොකද කිව්වේ? අන්තවාදී ක්‍රියාකාරකම් කිව්වේ නැහැ. ප්‍රහාරයක් ගැන කිව්වේ නැහැ. මෙතුමා කිව්වා පල්ලියක් ගැන ප්‍රහාරයක් තිබේ කියලා. මේ සභාව පාවිච්චි කරලා මීට පෙර මෙතුමන්ලගේ මන්ත්‍රීවරු හැටියට හිටපු මේ මනුෂ්‍ය නානායකර හරින් ප්‍රනාන්දු කියපු බොරු වලට අපි උත්තර දුන්න ප්‍රසිද්ධ වේදිකාවේ. මම මෙතුමන්ලට කියනවා පුළුවන් නම් ඔබතුමා දැන් අද දවසේ ප්‍රකාශ කරපු ශානි අබේසේකර චෝදනා කරපු දේවල් පිළිබඳව මෙතන නෙමෙයි එළිය ඔබතුමා පුළුවන් නම් කියලා කියන්න. එළිය ප්‍රකාශයක් කරන්න. ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, කලබල වෙන්න ඕනේ නැහැ ඔබතුමා. පහුගිය කාලේ අපිට මතකයි ශානි අබේසේකර කියපු දේවල්. ශානි අබේසේකර මොනවද කිව්වේ? රංජන් රාමනායකලාගේ හඬ පටවල මොනවද අහුනේ? වළං හොදන්න එන්නම් කියලා කිව්වා ගෙවල්වල. දැන් මට සැකයක් තියෙනවා රංජිත් මද්දුම් මණ්ඩාර ගෙදරද වළං හොදන්නේ කියලා ශානි අබේසේකරලා. ශානි අබේසේකරලා කියන්නේ මේ එහෙම නිලධාරි නෙමෙයි. පහුගිය කාලේ හඬ පටවලින් අනාවරණය වුණා. කොහොමද ඔබතුමන්ලා අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම මේ වගේ පරීක්ෂණ කරන දෙපාර්තමේන්තුව යටපත් කරේ කොහොමද කියලා? එදා දේශපාලන
වශයෙන්
මම නවා කිව්වේ නැහනේ. පොයින්ට් එක වරද දෙනවා ඔබතුමා දේශපාලනේ.
මම හිතන්නේ තමුන්නාංශේලා මේක
ඔබතුමා නම කියන්නද?
මේක අනිත් පැතර කරගවන්න.
එයාගේ නම
කියවන්න. කරුණා කරලා අපි ඉල්ලන්නේ තමුන්නාංශේලා තමුන්නාංශේ මගේ නම කිව්ව නිසා
ගරු බයමතුමා
තමුන්නාංශේ රෝණ විදියට විවාද වලට මං එන්න ලෑස්ති නෑ. තම් මෙතනද අපිට කතා කරන්න අපිට අයිතිය තියෙනවා. තමුන්නාංශේලා මේ කරපු මේක අනිප්පැත්ත පෙරලන්න යන්නේ.
ගරු බයමතුමා කතා කරා.
දැන් ඔබතුමා මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමා දේශපාලනය කරන්න නැතුව එතුමාට වැඩිපුර වෙලාවක් දුන්නා වගේම අපේ මන්ත්‍රියොත් කතාන වෙලාව දෙන්න. ඒක සාධාරණ විදිහට මූලාසනයේ ඉඳලා
ඔබතුමා මූලාසනයේ
චෝදනා කරන
නම කියන්න නැතුව කතා කරන්න
විදිහට මම මේ කියන්නේ.
ඒකත්
මතක තියාගන්න.
නම කියන්න නැතුව.
හරි. අපි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ශානි අබේසේකර කියන පුද්ගලයා පිළිබඳව මෙතුමාලා කතා කරනවා.
ඔව්. පොයින්ට් පොඩ් එක ගරු ශාන්.
ගරු මූලාසන අඩුඩ මන්ත්‍රීතුමනි මේ ඔබතුමාලගේ පක්ෂ මහලේකම්තුමා කතා කරාම ඔබතුමාට අතින් සංඥාවක් දුන්නාම ඔබතුමා අසීමිත කාලයක් දුන්නා. මේ පාර්ලිමේන්තුවේ එහෙම සම්ප්‍රදායක් නැහැ. අපිට කියන්න පොතනින්ද ඒ කතාව වෙලාව අඩු ගන්න. ඊළඟට ඔබතුමා අපේ මේ සභාවේ මන්ත්‍රීවරු කතා කරද්දී ඔතන ස්වාධීනව හැසිරීම ඉතාම වැදගත් වෙනවා. ඒයින්ද ඔබතුමා දේශපාලන
පොයින්ට්
එකක් එපා.
ගරු ඇමතුමා ඔබතුමාගේ කතාව කරගෙන යනු විපක්ෂ මන්ත්‍රීවරුගේ නම කියන්න එපා. නම කිව්වම ඒ විපක්ෂ මන්ත්‍රීවරට දෙන්න ඕන. දෙවන එක ශ්‍රේහාන් සේමසිංහ මන්තුමා, මම මෙතන ඉන්නේ පක්ෂග්‍රාහීව නෙමෙයි. මම මෙතන ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට. එතකොට මම ඒ විපක්ෂයෙන් අඩු කරන්න කියලා කිව්වා. ඒ කාලේ විපක්ෂයෙන් අඩු කරා. නෑ, විපක්ෂයෙන් අඩු කරා. ඔබතුමා මේක ලේක අපේ විපක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂ ප්‍රධාන හමිදාගේ තුමා
ඔබතුමා කියලානේ මට වෙලාව දුන්නේ.
මගේ අවසරෙන් තමයි මෙතුමාට වෙලාව දුන්නේ. ඔවා මේ අනේ මේ
ගරු පංචන ජේසර ඇමතුමා කතා කරා.
ඔය දැන් මම විනාඩි 2යි කතා කරේ. මගේ විනාඩි 15න් ඒකත් මතක තියාගන්න කියලා ඔබතුමාට කියනවා. ඔබතුමා ඉල්ලීමක් කරේ නැහැ රංජිත් මද්දුම් බණ්ඩාර මන්තුමා වෙලාව දෙන්න කියලා මන්ත්‍රීවරයෙක්ගෙන්. ඒ ඉල්ලීම කරේ නැහැ. අපි දැක්ක මෙතන ඉඳගෙන. ඒක ඕනනම් මෙතන තියෙන වීඩියෝ පටලවිලුම් බලන්නත් පුළුවන් කතානායකතුමාට අවශ්‍ය නම්. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පහුගේ කාලේ මේ රටේ ගෙනිච්ච මතය තමයි මේ හරියට නිකන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩු බලයට එන්න මේ ප්‍රහාරය එල්ල කරා වගේ කියලා. මේ පහුගේ කාලේ මේ පාර්ලිමේන්තුව ඇතුළු කියපු හැම බොරුවක්ම මෙතුමල්ලගේ ප්‍රධාන පෙළේ ඉන්න කතිකො දෙන්නනේ මෙතුමල් ලැව්වේ. ආණ්ඩුව වෙනුවෙන් ඇව්වේ හරෙන් ප්‍රාන්දු මනුෂ්‍ය නානක්කාර. ඒ ප්‍රධාන ඉන්න කතිකො දෙන්න ඇව්වා. අපි ආණ්ඩුව නියෝජනය කර මමත් මහින්දානන්ද මහත්තුමත් ආවා. ඇවිල්ලා හැම දෙයක්ම බොරුයි කියලා අපි ප්‍රසිද්ධ විවාදයකදී අපි ඔප්පු කරලා පෙන්නුවේ. අපි එතුමල්ල ඔප්පු කරලා පෙන්නුවා. එතුමල්ල ඒකේ පිළිගත්තා. අපි කියපු දේවල් වැරදි අපි පාර්ලිමේන්තුව ඇතුළේ ඒවා ඉල්ලාස් කරගන්නම් කියලා. දැන් පහුගිය කාලේ මේ කඩදු පිළිබඳව කතා කරනකොට අපිට ඇත්තම සැකයක් මතුණා හරේන් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක්කාර මේ රංජිත් මද්දුම්බන්නාර මන්තුමාලා මේ කණ්ඩායම් ඇවිල්ලා කතා කරන්නේ කාගේ දේවල්ද? දැන් පහුගිය දවසේ අපි දැක්ක ශානියා බේසේකර මහත්තයා දානවා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දානවා. පෙත්සමේ තියෙන හැම කරුණක්ම තමයි මෙතුමල්ල පහුගිය දවස්වල කතා කරේ. ඒක තමයි කතා කරේ. එතකොට පැහැදිලි මොකද්ද ශානියා බේසේකර සහ විපක්ෂෙත් එක්ක තියෙන සම්බන්ධය? මම හිතන් හිටියේ ශානියා බේසේකර සම්බන්ධ තිබුණේ රන්ජන් රාමනායකත් එක්ක විතරයි කියලා. රන්ජන් රාමනායකගේ අර දුමින්ද සිල්ලාගේ හඬපටේ එලියට එනකට කිව්වා අනේ මහත්තයෝ වැඳලා කියන්නම් මම gedara වලන් හොදන්න එන්නම් මේක නිහෙඩව ඉන්න කියලා කිව්වා. දැන් අපිට සැකයක් තියෙනවා. ඇත්තටම දැන් රන්ජන් රාමනායකත් හිර gedara ඉන්න හින්දා කාගේ gedaraද වලන් හොදන්නේ කියලා. ඒ සැකෙත් තියෙනවා. ඒ නිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අද දවස වෙන විට මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශන වාර්තාවන් විශේෂයෙන්ම මේ තියෙන හැම වෙලුමක්ම මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා තියෙනවා. පහුගිය කාලේ මෙතුමල්ල සරන් පාටි මොකද්ද කරගත්තේ? මේ හංගලා තියෙන සාක්ෂි සටහන් නැහැ, වෙලුම් ටික නැහැ, එක වෙලුමයි ලබා දීලා තියෙන්නේ කියන ඒ සියල්ල ලබා දුන්නේ නීතිපතිවරයාට. නීතිපතිවරයාගේ උපදේශ පරිදි තමයි අද අතිගරු ජනාධිපතිතුමා ඒ සියලු දේ මේ පාර්ලිමේන්තුව ලබා දීලා තියෙන්නේ. ඔබතුමාලා ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබතුමාලා පහුගිය කාලේ පාස් කිරුද ප්‍රහාරය වෙලාවේ ඔබතුමාලාට මේක මේ කොහෙටවත් පාස් කරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඔබතුමාලාත් එක්ක හිටියේ ආණ්ඩුවේ. ඔබතුමාලාත් එක්ක කටයුතු කරා. ඔබතුමාලාට ඇඟිලි තික් කරන්න බෑ. ඔබතුමාලාගේ පක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා පාස්කුදා ප්‍රහාරයේ වගකීම අපේ ආණ්ඩුව බාර ගන්න ඕනේ කියලා. නායකයා එහෙම කියනකට අනික් කට්ටිය කියනවා එහෙම නෙමෙයි කියලා. මොකද මේකේ තේරුම? ඔබතුමාලාගේ නායකයා එහෙම කියනවා. හරි වගකීම බාර ගන්න ඕන කරපු මිනිස්සු කෙනෙක් ඇත්තම දන්නවා. අපි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව දැන් නාලක සිල්ලා ගැනත් කතා කරන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා නෙමෙයි මම කතා කරේ රූපවාහිනී විවාදේ. මම එදා දවසෙත් කිව්වා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වා නාලක සිල්ලව අත්අඩංගුවට ගත්තෙත් අපේ ආණ්ඩුව කාලේ නාලක සිල්ල අත්අඩංගුවට ගත්ත හින්දා තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්ව ගන්න බැරුණේ කියලා. අපි සාක්ෂියතුව පෙන්නුවා. අපි විවාදයට ඇවිල්ලා ප්‍රසිද්ධ විවාදෙ පෙන්නුවා. නාලක සිල්ලා සේවයෙන් අත්හිටවන්නේ කවද්ද? සේවයෙන් අත්හිටවන්නේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සේවය අත්හිටවන විතරක් නෙවෙයි. ඔබතුමා නැගිටින්න එපා. ඔබතුමා තොප්පිය දාගන්න එපා. ඔබතුමා තොප්පිය දාගන්න එපා. රංජිත් මද්දුම්බණ්ඩාර මන්තුවර තොප්පිය දාගන්න එපා. ඔබතුමා තමයි නීතිය හා සාමය ඇමතිය වෙලාවේ. 18 වෙනිදා සේවය අත්හිටවන ඊට ඉස්සෙල්ලා වැඩ තහනම් කරනවා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්න කවද? ඔක්තෝබර් මාසේ 25 වෙනිදා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. ඒ නිසා ඒ ආණ්ඩුවේ ඔබතුමන්ලත් හිටියා. ඒකත් මතක තියාගන්න. ඔබතුමන්ලා කියනවනම් නාලක සිල්ලා අත්අඩංගුවට ගත්ත හින්දා තමයි සහරාන්ගේ ප්‍රහාරය වළක්ව ගන්න බැරුනේ කියලා. ඒකට බග කියන්න ඕන ඔබතුමන්ලාගේ ආණ්ඩුව කියන එක අපි එහෙනම් පැහැදිලිව කියනවා. ඔබතුමන්ලා සාක්ෂි තියනවනම් නාලක සිල්වා අත්අඩංගුවට ගත්ත හින්දා තමයි ප්‍රහාරය වළක්වා ගන්න බැරුණේ කියලා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියපු ප්‍රකාශ ඕනතරම් තියෙනවා. ඔබතුමාගේ නියෝජ්‍යමත්තුමා නලින් බණ්ඩාර මේ පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වා නාලක සිල්වා අත්අඩංගුවට ගත්ත හින්දා තමයි අපිට මේ වැඩේ කරගන්න බැරුණේ කියලා. බලන් යනකොට මිනිහා තමයි නියෝජ්‍යමති නලින් බණ්ඩාර. ඒ වෙලාවේ නලින් බණ්ඩාර නියෝජ්‍යමති ඇමතිවරයාත් UNP එක්සත් ජාතික පක්ෂයේ ඒ සියලු දෙනා ඉන්න වෙලාවේ නාලක සිල්ලාගේ වැඩ තහනම් කරනවා. නාලක සිල්ලාව සේවයේ අත්හිටවනවා. ඒ වෙනසව අත්අඩංගුවට ගන්නවා. ඊළඟට ඒකත් අපේ පැත්තට බැර කරන්න හදනවා. තව ටික දවසක් ගිහිල්ලා කියයි පාස්කු විරුද්ධ ප්‍රහාරය වෙනකොට මහින්ද රාජපක්ෂ තමයි අගමැතිලා හිටියේ කියලාත් කියයි. ගෝඨාභය රාජපක්ෂ කාලේ තමයි උනේ කියලා තව අවුරුදු 5කින් විතරක් කියයි. එහෙමත් කියයි. ඒ තරම් ඔබතුමාලා කතා ලියන්න දක්ෂ මිනිස්සු. අද දවසේ අපි ඉල්ලීමක් කරන ඔබතුමාලගේ මේ පාර්ලිමේන්තුව අපි කිව්වේ මේ වරප්‍රසාද වලට පාවිච්චි කරලා කරන්න එපා. මේකේ තියෙන සැබෑ මේ වගකීම යුතු පුද්ගලයන් සොයා ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක්. හැබැයි ඔබතුමාලා මොකද්ද කරේ? ඒ වගකීම පැහැරගෙන ඔබතුමාලා මොකද්ද කරේ පළවෙනි දවස්වල? පාර්ලිමේන්තුවේ දැම්මනේ මහත්තයෝ තේරීම් කාරක සභාවක්. තේරීම් කාරක සභාවේ කවුද පත් කරේ? තේරීම් කාරක සභාවේ ඔබතුමාලගේ නියෝජිතයෝ පත් කරේ. IS සංවිධානයේ එහෙම මිනිස්සු එකතු වෙලා නැහැ කියලා දෙමු රාජිත් සේනරත්නවත් දැම්මා. රිල්වන්න සහරාන්ගේ සහෝදරයා රිල්වන්න බලන්න කියලා තිබුණු අර මේ රෝහලට බෝම අත්දා බල්ලා තුවාල වුණාට පස්සේ බලන්න ගිය රවුෆකි මුත්තිටියා ඒ කමිටුවේ හිටියා. මේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කවුරුත් හිටියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්සත් හිටියා. TN එකේ മന്ത്രിවරුත් හිටියා. ඔබතුමන්ලගේ മന്ത്രിවරුත් හිටියා. මාස 3ක් කරන් මේ පාර්ලිමේන්තුව
ඇතුලේ සියලු දේ වසන් කරන්න උත්සාහ කරා. වසන් කරන්න උත්සාහ කරා විතරක් නෙමෙයි, ඊට පස්සේ ජනාධිපති කොමිෂන් සභාව දැම්මම සමහර ඒකේ කාරණෝ නෙවෙයි වෙනත් කරුණු බවට පත් උනේ. දැන් ඔතනම උත්සාහයක් ගත්තා කියන්නේ දප්පුල ලිවේරා, දප්පුල ලිවේරා කුමන්ත්‍රණයක් ගැන කතා කරා කියලා. මේ මහත්වය අපි නෙවෙයි නිලන්ත ජයවර්ධනලා රජයේ සාක්ෂිකාරය බවට පත් කරේ. අපේ ආණ්ඩුව නෙවෙයි, අපේ ආණ්ඩුව නෙවෙයි ඔබතුමන්ලා පත් කරපු නීතිපතිවරයා. ඔබතුමා නැහැ කියලා කියනවද? නීතිපතිවරයා තමයි දප්පුලද ලිවේරා, නීතිපතිවරයා තමයි ඒ වෙලාවේ නිලන්ත ජයවර්ධන කියන පුද්ගලයාව රජයේ සාක්ෂිකාරය බවට පත් කරේ, නඩුගොනු කරන්න අවශ්‍ය උපදේශුත් ලබා දුන්නේ. අද අපේ අධිකරණ ඇමතුම පැහැදිලි කළා, කිව්වා අපිට අදාළ නැහැ කවුද පුද්ගලයා කියන එක. අපිට අදාළ නැහැ මේකේ වැරදිකරුවන් සොයාගෙන යන්න ඕන. නමුත් පහුගේ කාලේ ඔබතුමන්ලා මේ පල්ලිවලට ගිහිල්ලා කතෝලික පූජකතුමන්ලා එහෙම නැත්නම් ක්‍රියාකාරින්ම විවිධ විදියට මනස වෙනස් කරමින් විකෘති දේවල් කියමින් අපි දැන් දන්නවා කවුද මේව දේවල් කිව්වේ කියලා. අර මූලික අයිතිවාසිකම් පෙත්සමේ තිබ්බ හැම එකක්ම ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුවතුලේ කිව්වා. එතකොට පැහැදිලි මේ සියල්ල පිටිපස්සේ ඔබතුමන්ලගේ අර ගෙවල් වල වළං හෝදන ශානි අබේසේකර තමයි ඔබතුමන්ලගේ මේක දින තොරතුරු ටික දෙන්නේ කියන එක. එසේ ඒක පරීක්ෂණය කරන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාරු කරන එක අපේ ආණ්ඩුවේ වැඩක් නෙවෙයි. හැබැයි ඒ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් තොරතුරු ලැබිලා පරීක්ෂණ කරේ නැත්තේ සහරාන්ගේ ප්‍රහාරය වළක්ව ගන්න කටයුතු කරේ නැත්තේ ඒ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනේ ඒ නිලධාරීන්ට දෙනවද මේක ඉදිරියට කරන් යන්න කියලා. එතකොට ඒ නිලධාරීන් එදා වගකීම පැහැර හැරපු නිලධාරීන්ගේ එදා කවුද ඒ වෙනුවෙන් එදා සාධාරණීෂ්ඨ වෙන්නේ? වගකීම් පැහැර හැරපු නිලධාරීන් හිටියා නම් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලේ ඒ නිලධාරීන්ට දෙනවද මේක සාධාරණයක් කරන්න කියලා? එහෙම සාධාරණයක් කරනවද? අර ඔබතුමාලා දාපු පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාව වගේ හරියට. ඒක නිසා ඔබතුමා කතා කරනවා මයික් එක දෙන්න කමක් නැහැ, කතා කරන්න ඔබතුමා දෙන්න. රංජිත් මද්දුම් බණ්ඩාර මන්තුමාට දෙන්න කතා කරන්න.
රංජිත් මද්දුම් බණ්ඩාර මන්.
උඩ ගන්න පුළුවන්. එයා අපිට දෙන්න ඕනේ නැහැ. මේක තියෙනවා වෙබ්සයිට් එකේ. තමුන්නාන්සේ ඒක ඉගෙන ගන්න.
මේ මූලික අයිතිවාසිකම් පෙත්සම දාන්න ගිය සතියනේ මේ අවුරුද්දත් ඉස්සරේ මේක ඇතුලේ මේක කතා කරන්නේ. මූලික අයිතිවාසිකම් පෙත්සම දාන්නේ ශානි අබේසේකර ගිය සතියේ. හැබැයි අවුරුද්දත් ඉස්සෙ මේ කියපියව තමයි ඔක ඇතුලේ තියෙන්නේ. වෙන දේවල් නෙමෙයි. අපි ඔබතුමන්ලට එන්න කියලා කිව්වා. අපි කිව්වා අපේ කොහේරි වැරද්දක් තියෙනවා නම් පෙන්වන්න කියලා. හැබැයි ඔබතුමන්ලගේ නායකයෝ දෙන්න ඔබතුමන්ලා පක්ෂ වෙනුවෙන් නෙව්වේ. හරයෙන් ප්‍රනාන්දුවයි මනුෂ්‍යනානක් කරවයි හොඳට පුහුණු කරලා පක්ෂ වෙනුවෙන් නෙවෙයිනේ. පක්ෂ වෙනුවෙන් නෙවෙයි දාවේ දෙන්න. අපි දැක්ක හොඳට පොත් කියවලා පක්ෂ වෙනුවෙන් නෙවෙයි දාවේ දෙන්න. එදෙන පක්ෂ වෙනුවෙන් නෙවෙයි දාවේ. පක්ෂ වෙනුවෙන් නෙවෙයි නම් ආවේ කියන්න. හරි ඒකත් කියන්න. අද කතා දෙකක් දීලත් නැහැ මෙතුමන්ලට ප්‍රධාන විවාදේ. ඒ කියන්නේ අද එතුමාලා දෙන්න අයින් කළා තියෙන්නේ.
ඔයිට පොඩ මගේ නම සඳහන් කරා එතුමා. ගරු රාජ්‍ය අමතිතුමනි, ඔබතුමා කිව්වා නාලක සිල්ලාව අත්තරංගට ගත්තේ අපි බලයේ ඉද්දි කියලා. දැන් කුමන්ත්‍රණයක් කරද්දී එහෙම නෙමෙයි කුමන්ත්‍රණ කරන්නේ. හරිද? අපිට තියෙන ප්‍රශ්නේ නාලක සිල්ලාව අත්තරංගට ගත්තේ කොයි වෙලාවද කියන එක නෙමෙයි.
නම
මට දැනගන්න ඕනේ නාලක සිල්වා අත්තරංගොඩ ගත්තු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට මොකද වුනේ? ඒක ඇත්තද නැද්ද? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඒ ගැන
හරි. අපි අපේ මූලාසනයේ മന്ത്രിතුමනි, මම ඇහුවේ ඔබතුමන්ලා ඔබතුමන්ලගේ පක්ෂය වෙනුවෙන් එව්වා කියලා තමයි. අපි මෙතෙක් කල් හිතන් හිටියේ හරයෙන් ප්‍රනාන්දුයි මනුෂ්‍යනානක්කාරයි. එතුමන්ලා දෙන්නත් ආවේ අපි විපක්ෂ වෙනුවෙන් එනවා කියලා. දැන් හැබැයි මහලේකම්තුමා කියනවා නෑ විපක්ෂ වෙනුවෙන් නෙවෙයි ආවේ කියලා. දැන් එතුමන්ලා වෙන කණ්ඩායමකද ඉන්නේ? 43 වගේ දින්නේ. එතුමන්ලා එතකොට විපක්ෂයේ වෙනම කණ්ඩායමකද? අද මේ විවාදය ඇතුලේ මම බැලුවා අයි මනුෂ්‍යනානක්කාර හරයෙන් ප්‍රනාන්දු නැත්තේ කියලා. අද කතා දීලා නැහැ. චම්පිකරණවකට විනාඩි 8යි. කතා දීලා තියෙන සීමා කරලා. අද කතා සීමා කරලා තියෙන ඔබතුමන්ලගේ බෙදීම පේනවා. මේක ඇතුලේ පේනවා. ඒ නිසා ඔබතුමන්ලා අපි මේ කියපු කාරණා දැන් පහුගිය කාලේ නලින් බණ්ඩාර මන්තුවා මගෙන් ප්‍රශ්න අහනවා දැන් කුමන්ත්‍රණය පිළිබඳ ජනාධිපති ඝාතනය පිළිබඳව. ඒක පරීක්ෂණ කරන් යයි. මම පරීක්ෂණ කරන්නේ නැහනේ. ඒක හරියට පරීක්ෂණ කරන් යයි. හැබැයි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේම කිව්වේ නාලක සිල්වා අත්අඩංගුවට ගත්ත හින්දා මේ ප්‍රහාරයේ වළක්ව ගන්න බැරි වුණා කියලා. ඒක තමයි ඔබතුමාලා කරපු ප්‍රකාශය. ඔබතුමාලා කිව්වේ අපේ ආණ්ඩුවට බැර කරලා. හැබැයි ඔබතුමා මහත්වෝ නියෝජ්‍ය අමාත්‍ය ඒ කාලේ. ඔබතුමා ඒ කාලේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් ඔබතුමා දන්නෙත් නැහැ. නාලක සිල්වාගේ සේවය අත්හිටවනකොට නාලක සිල්වට නඩු පවරනකට නාලක සිල්ව අත්අඩංගුවට ගන්නකට රංජිත් මද්දුම් බණ්ඩාර නීතිය හා සාමය ඇමති එයාගේ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ඒකවත් දන්නේ නැති ඇමති නියෝජ්‍ය ඇමති දෙබලක් ඉඳලා තියෙන්නේ. ඔබතුමාට හිතා ගන්න පුළුවන් ඒ කාලේ ගරු මූලාසනයේ മന്ത്രിතුමනි හිතා ගන්න පුළුවන් ඔබතුමන්ලට ජාතික ආරක්ෂාව නෙවෙයි තමන් ගත්ත තීරණ ගැන දන්නේ නැත්නේ. ජාතික ආරක්ෂාව පැත්තක තියලා
ඔබතුමා පොයින්ට් පෝරේ මොකද්ද?
මේ අපි කිව්වේ එතුමාට කුමාර කෝ කුමන්ත්‍රණේ නාමල් කුමාර හිටියේ නාමල් කුමාර හිටියේ අපේ වේදිකාව නෙවෙයි නාමල් කුමාර හිටියේ කෝටාපේ රාජපක්ෂක වේදිකාවේ නාමල් කුමාර කීපේ කනුව තමයි ඉන්ද්‍රජිත් කරේ කොහොදෙක එක නාමල් කුමාර ওই වේදිකා
නලින් මණ්ඩාරම තුමා පොයින්ට් පොයින්ට්
ගරු ඇමතිතුමා ගරු ඇමතිතුමා මගේ නම සදාහන් කරා අපිට තියෙන ප්‍රශ්න පොඩ්ඩක් ඔබතුමා තේරුම් ගන්න ඔබතුමාලා කියන දිනේ ඉඳන් ඔබතුමාලා ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා නාලමල් කුමාර දාලා නාලක සිල්ලු අත්අඩංගුවට අරන් සති දෙකකින් දවස් 52 කේ ආණ්ඩුවක් ගත්තා ඔබතුමාලා ඔබතුමාලා මහින්ද රාජපක්ෂත් එක්ක දීඝ කාල දවස් 52ක් ඒක තමයි කුමන්ත්‍රණයේ එක කොටසක් ඒක තමයි අපි කියන්නේ දවස් 52 කේ කුමන්ත්‍රණය පස්සේ අපි
නෙමෙයි
මෛත්‍රීපාලත් එක්ක මාත් එක්ක කියන්නේ
ඔබතුමාලා
ඔය බුද්ධාසන නිලධාරීන් හිටියේ මෛත්‍රීපාලත් එක්ක ඒ නිසා මේ දින ටික හරියට
හරි බෝලාසේ මන්ත්‍රීතුමා
ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුගේ නම් සඳහන් නොකර කතා කරන්න පුළුවන් නම් වඩා වැදගත්
වෙනවා. හරි මම කතා කරන්න මට ඕන විදියට ඔබතුමා කලමනාකරණය කරගන්න දෙන වේලාව. ඒ පැත්තට දෙන එක ඔබතුමා වැඩිපුර දෙනවා කියන එක මේකේ පේනවා. මට ඕන නමක් කියලා මම කතා කරන්නම්. මම කියන්න ඕන දේ ඔබතුමා කියන්න ඕනේ නැහැ මූලාසනේ ඉඳලා. මම කතා කරන්න මට අවශ්‍ය විදියට. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මම මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය අවුරුදු එකහමාරක කාලයක් මේ වෙනුවෙන් කියපු බොරු ප්‍රකාශ මෙතුමන්ලා නියෝජනය කරපු මන්ත්‍රීතුමන්ලා දෙන්නගේ ඉදිරිපිට අපි එකෙන් එකට නිරුවත් කරා. එකින් එකට නිරුවත් කරා. එකින් එකට නිරුවත් කරා විතරක් නෙවෙයි. එතුමන්ලා අවසානයේදී පිළිගත්තා කියපු හැම කාරණාවක්ම. එතුමන්ලා පිළිගත්තා අපි නිවැරදි කරන්නම් කියලා. දැන් අද සාක්ෂි වෙලුම් ටික ලැබිලා තියෙනවනේ. සාක්ෂි වෙලුම් ලැබුණාට පස්සේ අද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කියනවා දැන් මොකටද මේවා දෙන්නේ කියලා. දැන් මොකටද මේවා දෙන්නේ? මේවා කාට කියවන්නද? මේ පහුගිය කාලේ සටන් පාඨය කරගත්තේ මොකද්ද? සටන් පාඨේ බවට පත් කරගත්තේ මෙන්න මේ වෙලුම් ටික හම්බුන්නේ නැහැ මේ වෙලුම් ටික අපිට දුන්නේ නැහැ මේවා හංගලා තියෙන්නේ කියලානේ දැන් මේ වෙලුම් ටික ලබා දුන්නට පස්සේ ඔබතුමාලගේ සටන් පාඨය ඒක ඊළඟ සටන් පාඨය ඒ නිසා ඔබතුමන් වහන්සේලා පහුගිය කාලේ ඔබතුමන් වහන්සේලා පිළිගන්න ආණ්ඩුවක් හැටියට ඔබතුමන් වහන්සේලා කාලවකවාන තුල අසමත් කියන එක පිළිගන්න ජාතික ආරක්ෂාවට දීපු තන අසමත් කියන එක පිළිගන්න අද මේ විවාදේ අද ආර්ථිකයේ පිළිබඳව අද යෝජනාව ඉදිරිපත් කරන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අසමත් කියන එක එතුමා මැතිවරණදී පිළිගත්තා. මැතිවරණේ තරඟ කරන්නේ නැතුව එතුමා පිළිගත්තා. මැතිවරණේ තරඟ කරන්න આવොත් ආර්ථිකයේ කලමනාකරණය කරපු විදියට රවී කරුණානායකට වෙච්ච දෙම වෙනවා කියලා. එතුමා ඒකෙන්ද ජාතික ලයිස්තුවෙන් ආවා. ඒ නිසා ඒ ආර්ථිකයේ කලමනාකරණය කරපු කට්ටිය ඔබතුමුණාසලේ කාලේ ජාතික ආරක්ෂාව කලමනාකරණය කරපු පිරිස් මේ රටේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල නිසා අපිට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පහුගිය කාලේ කෝවිඩ් වසංගතයත් එක්ක ඒ වසංගතත්වෙට මුහුණ දුන්නා. මන් දැක්ක මේකේ දාලා තියෙනවා කෝවිඩ් වසංගත පාලනයත් අසමත් වෙලා තියෙනවා කියලා. ඔබතුමුණාසලා කියන්නේ කෝවිඩ් වසංගත පාලනය අසමත් වෙලා තියෙන්නේ කොහේද කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඔබතුමුණාසලා කියපු හැම චෝදනාවකටම උත්තර දීලා තියෙනවා ක්‍රියාවෙන්. ඔබතුමුණාසලා මුල් කාලේ කිව්වා වසංගතේ පාලනය කරගන්න එන්නත් ඇනවුම් කරලා නැහැ කියලා කිව්වා. එන්නත් ඇනවුම් කරාම කිව්වා එන්නත් ඇනවුම් කරලා තියෙන අන්තිමට ලෝකේ අන්තිම රට වෙයි කිව්වා ලංකාවට එන්නත් එක ලැබෙනකට ඊට පස්සේ එන්නත් එක යනකට කිව්වා බාල එන්නත් ලැබිලා තියෙන්නේ ඒ එන්නත් ගහන්න එපා කිව්වා ලෝකේ තියෙන ප්‍රධානම එන්නත් පහක් මෙහෙට ගෙනකට කිව්වා එන්නත් ටික ගෙනාවත් එන්නත් ගහන්න ක්‍රමයක් නැහැ කියලා කිව්වා එන්නත් වලට මුදල් නැහැ කියලා කිව්වා ඒ හැම එකකටම උත්තරයක් දීලා තියෙනවා ඔබතුමුණාසලා පහුගිය කාලේ ඒ කියපු හැම අසත්‍ය චෝදනාවකටම මේ පාර්ලිමේන්තුව තුළ විතරක් නෙවෙයි එළියේ ඒ ක්‍රියාවෙන් ඒක ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා ඒ නිසා අපි පිළිගන්නවා යම් යම් ආර්ථික අභියෝග අපිට තියෙනවා අපිට ඒ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය ආත්ම විශ්වාසය අපිට තියෙනවා අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍යතුමත් මුදල් අමාත්‍යවරයාත් මේ අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාගේ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒ ඉලක්කගත වැඩපිළිවෙල තුළ ඒ තියෙන සැබෑ ඒ තියෙන ප්‍රශ්න වලටත් ඒ අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. අද පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳව කාටවත් යටපත් කරන්න බෑ ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි. මේ පිළිබඳව සාක්ෂි තොරතුරු මේ කාරණා සියල්ල පිළිබඳව ප්‍රසිද්ධියේ මේ තොරතුරු සියල්ල තියෙනවා. අපි පිළිගන්න ඕන පහුගිය කාලේ මෙවැනි ක්‍රියාවක් මේ හිටපු නීතිය හා සාමයේ ඇමතිවරු ආරක්ෂක ඇමතිවරු ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු ඒ වෙලාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජනය කරපු නියෝජිතයෝ එදා ඒ වෙනුවෙන් කටයුතු කරා නම් සංහිඳියාව කියන නාමයෙන් හැම එකම එතුමන්ලා යටපත් කරා. එදා මේ තොරතුරු ලබා දෙනකොට 2016 ඉඳලා තොරතුරු ලබා දෙනකොට එතුමන්ලගේම පක්ෂයේ නියෝජනය කරපු ඇමතිවරු ඇවිල්ලා එළියට අවිල්ලා කතා කරනකොට ඒ පක්ෂෙම ප්‍රතිපහාර එල්ලලා කියලා කිව්වා. නෑ නෑ එහෙම කට්ටිය නෑ IS ත්‍රස්තවාදීන් කොහෙටවත් ගිහිල්ලත් නෑ ලංකාවෙත් නෑ එහෙම ප්‍රහාරයක් එල්ල වෙන්නෙත් නෑ කියලා කිව්වා. මේ ප්‍රහාරේ වළක්ව ගන්න තිබුණා. ඒ ප්‍රහාරේ වළක්ව ගන්න තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබුණම අපි කියන්නේ මේ සඳහා යම් කිසි පුද්ගලෙක් වගේ කියන්න ඕන නම් ඒ වගේ කියන පුද්ගලයා නිලධාරියෙක්ද දේශපාලන නායකයෙක්ද කියන කතාවල නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි රජයක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඔබතුමාලා නඩු දහපු විදියට අපිට නඩු දාන්න බෑ. ඔබතුමාලා නඩු දාපීදී අපි ඔබතුමාලා කිව්වා. දැන් ඔබතුමාලා පහුගිය කාලේ කිව්වනේ පොලිසියේ පොලිස්පතිවරු පොලිසියේ හිටියේ සිරිකොත කියලා. සිරිකොත වලන් හොදනවා කියලා කිව්වා. ශානි අබේසේකර හඬපටියෙන් කිව්වා ගෙවල් වල වලන් හොදනවා කියලා කිව්වා. එහෙම පොලිසිය මෙහෙවන්න මේ නීතිය මෙහෙවන්න කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලාට යම් කිසි දෙයක් තියෙනවා නම් ඔබතුමාලාට තොරතුරක් තියෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා ඒ තොරතුරු ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන එක නෙමෙයි ඔබතුමාට වැදගත් වගකීම තියෙන්නේ. ඒව කියලා දෙන්න පරීක්ෂණ කරන දෙපාර්තමේන්තුව වලට, පරීක්ෂණ කරන ආයතන වලට, නීතිපතිවරයාට දෙන්න. දීලා කියන්න මෙන්න මෙහෙම සාක්ෂි තියෙනවා, මෙන්න මෙහෙම තොරතුරු තියෙනවා. ඒ නිසා මෙන්න මේව පිළිබඳව කටයුතු කරන්න කියලා. ඔබතුමාලා අපිට මඩ ගහන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඕන එක්කෙනෙක්ට මඩ ගහන්න පුළුවන්. ඕන එක්කෙනෙක්ට ඕන සත්‍ය චෝදනාවක් කරන්න පුළුවන්. හැබැයි අපි අභියෝග කරන ඔබතුමාලාට මොන හරි දෙයක් තියෙනවා නම් ආයේ නැවත වතාවක් අපි එල්ල ඔබතුමාලත් එක්ක සංවාද කරන්න සූදානම්. ඔබතුමාලාත් එක්ක. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද අපි පහුගිය සති දෙකේ මම කනගාටුන එක පැත්තකින් ඔබතුමාලා හරයෙන් ප්‍රනාන්දුත් මනෝෂණානායක කරත් ඔබතුමාලගේ පිළ නියෝජනය කරලා නොවේයි ඒකට සහභාගී වුණේ කියන කියපු එක ගැන. මම දන්නේ ඔබතුමාලගේ හිතරි දෙයිද කියලා. ඔබතුමාලගේ එකට කණ්ඩායමේ ඉන්න ඔබතුමාලාගේ හැමදේම ප්‍රධාන කතිකාවක් හැටියට ඉන්න රූපවාහිනී විවාදවලට යන ඒ වගේම වේදිකාවල ඉන්න මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා වෛරය පතුරවන්න, වෛරය පතුරවන්න, වෛරය මේ නායකයන් කෙරේ පතුරවන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරපු නායකයෝ දෙන්නත් ඔබතුමාලාගේ නොවේ කියන தත්ත්වෙට ඔබතුමාලා පත් වෙලා තියෙනවා. අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවත් අපේ නෙවෙයි කියලා තල්ලු කරා වගේ දැන් මනුෂ්‍යත් අපේ නෙවෙයි, හරේනොත් අපේ නෙවෙයි. ඔබතුමාලා වැඩ කරනකට හොඳයි එකට. එකට වැඩ කරනකට හොඳයි. හැබැයි ටික කාලයක් යනකොට ඔබතුමාලාගේ නෙවෙයි කියන தත්ත්වෙට දැන් පත් වෙලා තියෙනවා. අපි දැක්කා චම්පි කරනවකට විනාඩි 8ක් දුකද දිල් තිබුණා කතාවක් කරන්න. සරත් ෆොන්සේක මහත්තයා දිල් තිබුණා විනාඩි 10ක් විතර. එතුමා හැබැයි හොඳ කතාවක් කරා. මම එතුමාට සුබපතන සරත් ෆොන්සේක මැතිතුමාට එතුමා ජාත්‍යන්තරයටත් කතා කරා. හැබැයි ඔබතුමාලාගේ පක්ෂ නායකයෝ පිළිගන්න නොකැමති දෙයක්. එතුමා පිළිගත්තා ජාත්‍යන්තර සංවිධාන වලින් එහෙම තහංචි දාන එක වැරදි කියන එක. අපේ ජිනීවා මානව
හිමිකම්
නඩු දාන එක පිළිබඳව එතුමා විරුද්ධව කතා කරා. ඒකට අපි සුබපතන සරත් ෆොන්සේක මැතිතුමාට එතුමා මේ පිළිබඳව මේ කතා කිරීම පිළිබඳව අනිත් නායකයන්ට කොන්දක් නැති වුණාට මේ එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගයේ ඉඳගෙන ඒ පිළිබඳව කතා කරන්න නොහැකි වීම වුණත් එතුමා එහෙම කතා කරන්න පොඩි හරි වෙලාවක් පාවිච්චි කරලා කතා කරපු එක ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව ඔබ තමුන්නාසලට යම් තොරතුරක් තියෙනවා. අපි නැවත වතාවක් ඉල්ලීමක් කරනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ മന്ത്രി වරප්‍රසාද වල කියන එකට මුවා වෙලා ඔබ තමුන්නාසල අපිට චෝදනා කරලා වැඩක් නැහැ. මෙතන ඉන්න කාටවත් മന്ത്രിරට ඇඟිල්ල දික් කරලා චෝදනා කරලා වැඩක් නැහැ. ඔබතුමාලා තොරතුරක් තියෙනවා නම් යන්න පරීක්ෂණ ආයතන වලට. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. අපි කාඩිනල් හිම්පාන්න ගරු කරනවා. උන්වහන්සේගේ මැදිහත් වීම නිසා තමයි ඔබතුමාලා වළක්වා ගන්න බැරි වෙච්ච ප්‍රහාරේ ඊළඟ ප්‍රහාර ටික නැවතුනේ. මේ රටේ ඇතිවෙන්න ගිය ඒ භීෂණ තත්වෙන් ගොඩ එන්න පුළුවන් උනේ. ඔබතුමාලා ඒකත් අපිට බැර කරන්න උත්සාහ කරා පහුගිය කාලේ. දේශපාලන පක්ෂ තමයි මේව මෙහෙවගෙන ගියේ කියලා. ඒ නිසා අපි ඒ ගරු කිරීම තියෙනවා. අපි ඕනම වෙලාවක ආණ්ඩුව එනුවෙන් ඇවිල්ලා උන්වහන්සේ මුණ ගැහිලා කතෝලික සභාවේ ඕනම කෙනෙක් එක්ක මුණ ගැහිලා කතා කරන්න සූදානම්. නීතිපතිවරයා ඇතුළු කණ්ඩායමට අපිට බලපෑම් කිරීම ලැබෙ පුළුවන් කමක් නැහැ. ඒ නඩු කටයුත්ත ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන ආකාරය. දැන් මෙතන ගිහිල්ලා මේ වෙලුම් ටික කියවලා මේවා ටික අරන් ගිහිල්ලා අර විත්තිකාරුන්ට මේ වාසි සහගත වෙන විදියට මේ පාර කපලා දෙන්න උත්සාහ කරන්න එපා. මේ පාර්ලිමේන්තුවේ മന്ത്രി වරප්‍රසාද පාවිච්චි කරලා ඒ ලිපි ලේඛන බාර නොදීමට හේතුවක් ඇති නීතිපතිවරයාට මොකද අමාත්‍ය මණ්ඩලයට දුන්නෙත් නැහැ. පහුගිය කාලේ කිව්වා අමාත්‍ය මණ්ඩලයට ඒක දුන්නා කියලා. අමාත්‍ය මණ්ඩලයට දීලා තිබුණෙත් අපිට පාර්ලිමේන්තුවේ දීලා තිබුණු ඒ මූලික වෙලුම පමණයි. අද තමයි මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඒක ලැබෙන්නේ. නීති පරිවර්තනයේ නියමයේ පරිදි තමයි, නිර්දේශයේ පරිදි තමයි ඒ කටයුතු ජනාධිපතිතුමා සිදු කළ තියෙන්නේ. අපි සතුටු වෙන්න ඕන ජනාධිපතිවරයා යටතේ ජනාධිපති කමිෂන් සභාව වාර්තා සියල්ලම මේ ජනාධිපතිවරයා යටතේ එකක්වත් හංගගෙන ඉඳලා නැහැ. ඔබතුමාලගේ වංශා දූෂණ පිළිබඳව මෛත්‍රීපාල ජනාධිපතිතුමා 2015 19 වෙනිදා දීපගත් ඉදිරිපත් කළා තියෙනවා. මේ වார்த்தාවත් ඉදිරිපත් කළා තියෙනවා. දේශපාලන පරිගණීම් වார்த்தාවත් ඉදිරිපත් කළා තියෙනවා. හැම වார்த்தාවක්ම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා කියන එකත් මතක් කරමින් ඔබට නැවත වතාවක් යම් කිසි දෙයක් කියනවා නම් මේ පාර්ලිමේන්තුව නෙවෙයි එළියේ ඒ පිළිබඳව පැමිණිලි කරන්න කතා කරන්න කියන එකත් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.
සුදී මිනාට ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14 කාලයක් තියෙනවා.
සුදී ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද වර්තමාන තත්ත්වයේ පිළිබඳ මේ කල්තබන විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ අපිට අද මම දැක්කා දෙනකොට උදේ Facebook එකේ තිබෙනවා එක තරුණෙක් දාලා සෞභාගයේ දැක්මේ සාරාංශය. ඒ සෞභාගයේ දැක්මේ සාරාංශය තරුණෙක් Facebook එකේ දාලා තිබුණා උදේට පොලිමේ
දවල්ට හාමතේ රැට කළුවරේ. ඕක තමයි සෞභාගයේ දැක්මේ සාරාංශය කියන එක අද ජනතාව පිළි අරගෙන තියෙනවා. ගරු සභාපතිතුමනි, අද මෙතන අපි කතා කරා නාමල් කුමාර ගැන. ගරු මන්ත්‍රීතුමා යන ගරු ඇමතිතුමා යනවා සමන්න. ගරු නාමල් කුමාර කියන මේ පුද්ගලයා අද අපි දන්නවා එතුමා නාමල් කුමාර ගිහිල්ලා නාලක සිල්වා මැතිතුමාව අත්අඩංගුවට ගන්න එතුමා පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල තමයි නාමල් කුමාර කිව්වා නාලක සිල්වා හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමාව ඝාතනය කරන්න, ගෝඩාභය රාජපක්ෂ මැතිතුමාව ඝාතනය කරන්න.
කංචන විජේසේකර ඇමතිතුමා,
ඔබතුමාලට යම් චෝදනාවක් තියෙනවා කරන්න. IPO සහ CPO සාකච්ඡාව තුනට තියෙනවා. ඒකේ සම ලේකම්වරයා හැටියට මට සහභාගී වෙන්න
සිද්ධ
වෙනවා.
හරි හරි කවන්නේ. මේ මෝඩ දොස්තරලා ඉන්නවා ගරු සභාපතිතුමනි, වාඩි කරවන්න මේ ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ. මෝඩ දොස්තරවරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරි කරදරේ අපිට. ඇමතුමා දාන්න එපා අනිත් පාර. ශෂේන්ද්‍ර ඇමතුමා අනිත් පාර දෙන්න එපා ටිකට්. හොඳ වැදගත් බුද්ධිමත් අයට දෙන්න. මේ මෝඩ දොස්තරලා එවන්න එපා මෙතනට. හොර දොස්තරලා එවන්න එපා. ඔබතුමාලා නොමිනේෂන් දෙනකොට පොඩ බල්ල දෙන්න. ඔබතුමාලාගේ නම්බුවත් ඉවරයි. ගරු සභාපතිතුමනි, මට අද මේ නාමල් කුමාර කියන පුද්ගලයා තමයි, නාමල් කියන පුද්ගලයා තමයි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවයි ඝාතනය කරන්න තියෙනවායි කියලා පැමිණිල්ලක් දානවා නාලක සිල්වට විරුද්ධව. ඒ පැමිණිල්ල උඩ තමයි නාලක සිල්වා අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගෙන සාරාන්ගේ බෝම්බ පිපිරෙනකන් එතුමා අත්අඩංගුවේ ඉන්නවා. ඒ හින්දා තමයි මේක ගැන සැක පහල කරලා කිව්වේ මේ නඩුවට මොකද්ද උනේ. දැන් අද තමුන්නාන්සලගේ ආණ්ඩු බලය තියෙනවා, තමුන්නාන්සලගේ නීතිමති දෙපාර්තමේන්තුව තියෙනවා, තමුන්නාන්සලගේ බුද්ධිංශය තියෙනවා. දැන් තමුන්නාන්සලට හොයන්න පුළුවන් නාමල් කුමාර ඒ කරපු පැමිණිල්ල ඒකේ තියෙන සත්‍යභාවය ඒක ඇත්තක්ද නැද්ද, ගෞඩාභය රාජපක්ෂ මැතිතුමාව ඝාතනය කරන්න හිටියද, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඝාතනය කරන්න හිටියද. ඒ මොකුත් සිද්ධ වුණේ නැහැ. සහරාන්ව අල්ලන්න ගිය නාලක සිල්වා අල්ලලා ඇතුළට දැම්මා. ඒක තමයි උනේ. දැන් නඩුවට මොකද උනේ? නඩුවට වෙච්ච දෙයක් නැහැ. ගරු සභාපතිතුමනි, දැන් අපි දැක්කා ඊයේ ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් අර පොට්ටික බාර දෙනවා. මොකද පොට්ටික? ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉතුරු පොට්ටික. දැන් ඒ පොට්ටික බාර දෙන්න අවුරුද්දක් ගියා. දැන් අවුරුද්දක් තිස්සේ අපි ඉල්ලුවා. කාඩිනල් උන්නාන්සේත් ඉල්ලුවා. දැන් කාඩිනල් උන්නාන්සේ ඊයේ වතිකාන් වලට ගියා. කඩික කාඩිනල් උන්නාන්සේ වතිකාන් ගිය ගමන් පොට්ටික ආව පාර්ලිමේන්තුවට. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ජාත්‍යන්තරයට යනකම්ම හිටියා ඒ පොට්ටික දෙන්න. හරි, ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා අපේ කවුද රමේෂ් පතිරණ මැතිතුමා කියනවා පොත් ඔක්කොම දීලා නැහැ. ඒ ජාතික ආරක්ෂාවට වැදගත් කියලා තියෙන පොට්ටිකක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම පොත් දීලා නැහැ. ජනාධිපතිතුමා ළඟ තව පොත් කීපයක් තියෙනවා. අන්න ඒ පොට්ටික දෙන්නෙත් ඇයි? එහෙමනම් ඔක්කොම පොට්ටික දෙන්න ඕනේ. ඒක කියවන්නේ නැතුව අර මං හිතන්නේ පිටු තියෙනවා 65000ක් විතර වගේ. ඒ පිටු 65000ක වගේ තියෙන පොට්ටික ප්‍රමාණය දීලා තියෙනවා. ඒක දෙන්න සිද්ධ වුණේ මම හිතනවා කාඩිනල් උන්නාන්සේ වතිකාන් යන්න සිද්ධ වුණා. එතුමා කාඩිනල් උන්නාන්සේ කිව්වා මම මේක ජාත්‍යන්තරයට ගෙනියනවායි කිව්ව ගමන් ද මානව කොමිසම ප්‍රැස් වෙනවා මේ මාසේ අග වෙනකොට. ඒ හින්දා පොට්ටික දුන්නා ලයිබ්‍රරි එකට. අර අපි කියනවානේ අඬන්න ඕනේ කිරියරෙන්න කියලා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවේ වැඩසටහන්. ගරු සභාපතිතුමනි, ඊළඟට ප්‍රධානම දේ තමයි දැන් මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. දැන් මේ අවුරුදු දෙකදී ගරු සභාපතිතුමනි මතක තියාගන්න, දැන් ඊයේ පෙරේද අපි දැක්කා විශේෂයෙන්ම සානි අබේසේකර මහත්මයාව අත්අඩංගුවට ගන්න, රවි සෙනවිරත්න හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගන්න, අපරාධ විමර්ශන කොට්ටාෂයම ගීලා කුලියාපිටිය උසාවියෙන් නියෝගයක් ගන්නවා සහරාන්ගේ බිරිඳගෙන් කට උත්තර ගන්න ඕනේ කියලා. දැන් ඒකේ සාරාංශය ඇවිල්ලා, මොකද සාරාංශය? ශානි අබේසේකරවයි රවි සෙනවිරත්නවයි අත්අඩංගුවට ගන්න. ගරු සභාපතිතුමනි, මේක දින ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඔබතුමාලා ඡන්ද කාලේ මෙරටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි මේකේ මහ මොලකාරුව අල්ලනවායි කියලා. එතකොට අපිටත් අපි එදා ආණ්ඩු පක්ෂයේ හිටියත් අපිට පුද්ගලයන් හැටියටත් මේ සහරාන්ව මෙහෙව්වේ කවුද? සහරාන්ට කවුද උදව් කරේ? සහරාන්ව කවුද මේ මේ තත්ත්වයට ගෙනාවේ? මේක පිටිපස්සේ හිටපු හදුස්සමාන හස්තය කවුද කියන එක හොයාගන්න අපිටත් උවමනාවක් තියෙනවා. මොකද ඒක හොයාගන්න තියෙන්නේ මේ ප්‍රහාරයෙන් පස්සේ අපිටත් විශාල දුක්ඛන්දුළු වලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ හින්දා මේක සහරාන්ගේ මේ කරපු අපරාධයේ පිටිපස්සේ ඉන්න මහමොලකරුවන් කවුද කියන එක සහයෝගය දෙනවා අපිත් මේක හොයාගන්න. ඒකන වාදයක් නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ රවි සෙනවිරත්න මැතිතුමයි ඊළඟට ශානි අපේසේකර මැතිතුමයි මේ පරීක්ෂණ මෙහෙයපු කණ්ඩායමක්. ඒගොල්ලෝ යම් කරුණු කාරණා හොයාගත්තා. ඒ හොයාගත්තේවා ඉදිරියට ගියාද? ඒක තමයි තියෙන ගැටලුව. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව බලයට එනකොට 2019 11 වෙනිදා මතක තියාගන්න, මේ පරීක්ෂණ කරපු 19 දෙනෙක්ව මාරු කරලා යවනවා මේ පරීක්ෂණ කණ්ඩායම. ඒගොල්ලන්ව තැන් තැන් වලට යවනවා. ඒගොල්ලෝ තමයි මේ පරීක්ෂණ ඉස්සරහට ගෙන ආපු කණ්ඩායම. ඊළඟට ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවේ යටතේ මතක තියාගන්න 2019 11 21 ශානි අබේසේකර වහින් කරලා පත් කරනවා අපරාධ විමර්ශන කොට්ටාෂ අධ්‍යක්ෂක හැටියට W තිලකරත්න මැතිතුමා. එතුමාට වැඩ කරන්න දෙන්නේ කීයද? එතුමාට වැඩ කරන්න දෙන්නේ මාස 6යි. 2020 මැයි මාසේ නැවත පත් කරනවා ප්‍රසන්න අල්විස් කියලා අධ්‍යක්ෂකවරයාව. එතුමාට වැඩ කරන්න මාස කීයද දෙන්නේ? එතුමාට වැඩ කරන්න දෙන්නේ මාස 5යි. 2020 ඔක්තෝබර් මාසේ නැවත පත් කරනවා නිශාන් සොයිස මැතිතුමාව. එතුමාට වැඩ කරන්න කොච්චර කාලයක්ද දෙන්නේ? එතුමාටත් දෙන්නේ මාස 6යි. ඊළඟට පත් කරනවා 2021 රොහාන් ප්‍රේමරත්න මැතිතුමාව පත් කරනවා. ඊළඟට එතුමාට කොච්චර කාල දෙනවද වැඩ කරන්න? එතුමාටත් දෙන්නේ මාස ගානයි. ඊළඟට පත් කරලා තියෙනවා මේ වර්තමාන ඉන්න අධ්‍යක්ෂකතුමා KGAK පියසේකර මැතිතුමා, පොලිස් අධිකාරී ශ්‍රේෂ්ඨ. දැන් මාස 6න් 6ට CID එකේ අධ්‍යක්ෂකවරු මාරු කරලා තියෙනවා. ඇයි? ඊළඟට DIG වරු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනෙක් මාරු කරලා තියෙනවා. රවිසේන විරත් මැතිතුමා
විනාඩි 2ක් කාලයක් තියෙනවා.
විනාඩි 14යි මගේ කාලය.
නෑ, චමින්ද විජේසිරි මන්තුමා ඇවිල්ලා එතුමා කාලය දීලා නෑ උතුමාට.
හරි. එතකොට නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනෙක් පත් වෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනා කවුද? DIG ප්‍රියන්ත මැතිතුමා, නුවන් විජේසිංහ මැතිතුමා, ප්‍රසාද් රණසිංහ මැතිතුමා, ඊළඟට දැන් DIG ඉන්නේ තිලකරත්න. එතකොට ගරු සභාපතිතුමනි, මේ විදියට පරීක්ෂණ කරන්න පුළුවන්ද? ඇයි පරීක්ෂණ කරන කණ්ඩායම වෙනස් කරන්නේ මාස 6න් 6ට? දැන් ශානි අබේසේකර මැතිතුමා හොයාගත්ත කරුණු හොයාගෙන ගියාද? අර සිම් එක තිබුණා, ඒ බුද්ධ්‍යංශ නිලධාරියාව ගිහිල්ලා අල්ලලා ප්‍රශ්න කරාද? කවුද ඒක සාරාන් එක තිබුණු සම්බන්ධය මොකද්ද කියලා? එහෙම ඇහුවේ නැහැ ගරු සභාපතිතුමනි. ඊළඟට තියෙනවා වැදගත් සාක්කියක්. මන් දන්නේ නැහැ මේ සාක්කියේ තියෙන පොත මේකේ තියෙනවද කියලා. ගරු සභාපතිතුමනි, මේකේ සිද්ධියට සාක්කි දෙනවා කොමිසම ඉදිරියට ගිහිල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මැතිතුමා. එතුමා කියනවා, ඉඳගෙන එතුමාගෙන් අහනවා කොමිසම අහනවා, ගරු සභාපතිතුමනි, සහරාන්ට ඉහලින් කවුද කියලා සැකයක් තියෙනවද කියලා අහනවා. සාක්ෂිකරු, ඒ කියන්නේ රවි සෙනවිරත්න මැතිතුමා කියනවා, ඔව් අපිට යම් අදහසක් තිබුණා, නමුත් තහවුරු කරගන්න ලැබුණේ නැහැ. විශ්‍රාම යන්න කලින් ඒ අවසන් කරන්නයි මම බලාපොරොත්තු වුණේ. එහිදී රජයේ නීතිඥවරයා කොළයක පුද්ගලයෙකුගේ නමක් සටහන් කර සාක්ෂිකරුට ඉදිරිපත් කරනවා. කවුද කරන්නේ? රජයේ නීතිඥවරයා. රවි සෙනවිරත්න මැතිතුමා කියනවා, සහරාන්ට ඉහලින් ඉන්න පුද්ගලයා මොහු විය හැකි බවට අපි සැක කළා. ඔහු සහරාන් සමග කටයුතු කර ඇති බවට තොරතුරු තිබෙනවා. සහරාන්ගේ කණ්ඩායමේ සිටි සියලුම පුද්ගලයන් මේ වෙන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහෙත් සහරාන්ට ඉහලින් සිටි පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නාතෙක් රටේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ නොහැකි කියලා කියන්නේ කවුද? රවි සෙනවිරත්න මැතිතුමා. එතකොට එතුමා අවසාන කරන්න, එතුමා මේ කරපු පරීක්ෂණ ඉදිරියට ගෙනිච්චද? මේ අලුතෙන් දාපු කණ්ඩායම වලට ඒවා ඉදිරියට ගෙන යන්න දුන්නද? දුන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඇයි? ආණ්ඩුවට ඕන වුණා, ආණ්ඩුවට ඕන මහමුලකාරයෙක්ව පත් කරගන්න. ඒ හින්දා ඇත්ත මහමුලකාරයව සංගවන්න, ඇත්ත මහමුලකාරයව යටපත් කරන්න අද බුද්ධ්‍යංශය තුල ආණ්ඩුවේ දේශපාලන හස්තයක් වැඩ කරනවා. අන්න ඒ හස්තය කවුද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ගරු සභාපතිතුමනි. ඒ හින්දා අවසාන කරන්න අද අපි අහනවා මේ රවි ජනවිරත්න කියන කියනවා ඔයා සහරාන්ට උඩින් ඉන්න කෙනෙක් ගැන සැක කළයි කියලා. ඒක අර පොත්වල තියෙන්න ඕනේ. අපි අහනවා අපිට දීපු පොත්වල මේ එක්කෙනාගේ නම තියෙනවද? එහෙම නැත්නම් ඒ පොත ජනාධිපතිතුමා තියාගෙන ඉතිරි පොත් ටික පාර්ලිමේන්තුවට ඇව්වද කියන එක අපි අහන්න කැමති ගරු සභාපතිතුමනි. බොහොම ස්තුතියි.
ඔබතුමා පොයින්ට් කරද්දි
දැන් මෙතුමා මේ ISIS නැති කියපු එක්කෙනා අද ආණ්ඩුවට චෝදනා කරන්නේ ඔබතුමාලාගේ මගේ දැන් ලැජ්ජ නැද්ද ඔබතුමා? ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ මේ මේක 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 ගැහුවේ
ගරු සචින් රාජපක්ෂ ඔබතුමාට.